එතකොට අනිච්ච කියන වචනේ පාලි වචනේ. ඒතර මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරා යමෙරු තෙකුලා කියන දෙන්න ওই ප්‍රශ්නේ දැම්මහම සංස්කෘතියට පරිවර්තනය කරන්න දැම්මහම දහම නිග්‍රහ කරලා හිටන් සම්පූර්ණ එක නැවැත්තුවා. සංස්කෘත වාචනා මාර්ගයෙන් නැගී සිටි යමෙක් නගන්නේ නම් දුකුලා ඇවැත්තේ කියලා ඇවතක් පැනෙව්වා. ඒතර බුදුරජාන් මේ තේර පරපුර කියන්නේ මහා විහාර තේර පරපුර. කවදාවත් බුදුරජාන් වහන්සේ යමක් ඇවතක් කරන්න එපා කිව්වා නම් ඒක කඩ කරපු නැති අය. ඉතලා උතනිත යන්න ඕනේ අවු. තේරුම් ගන්න. එතකොට සංස්කෘත භාෂාව ඉගෙන ගත්තා කියන්නේ සම්පූර්ණ ලෝකායත ශාස්ත්‍රයක්. ලෝකායත ශාස්ත්‍ර මෙහෙම අහනවා බුදුරජාන් වහන්සේ මහණෙනි ලෝකායත ශාස්ත්‍රය ඉගෙන ගන්න කෙනෙකුට නිවන් දකින්න පුළුවන්ද? බෑ ස්වාමීනි කියනවා. නිවන් දකින්න ඕන කෙනෙක් ලෝකායත ශාස්ත්‍රය ඉගෙන ගන්නවද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. මහණෙනි ලෝකායත ශාස්ත්‍රය නොදැරියෙදි යමක් දරන්නේ නම් දුකුලා ඇවැත්තේ තවත් ඇවැත්තක් පැනිනවා. දැන් කාරණා දෙකකින් ඕක කැපිලා තියෙනවා. දැන් සංස්කෘත භාෂාව කියන්නේ ලෝකායත ශාස්ත්‍රය. සංස්කෘත වාචනා මාර්ගයෙන් නොනැගිය යුතුයි කියන එකක්. ওই දෙකේ ඇවැත් දෙකයි. තේරුණාද මම කියන්නේ? බුදුරණන් හතේ පනවා තියෙනවා. එහෙනම් තේරවාදී පරපුර කවරාවත් ඊට ඒක කඩ කරන්නේ නැහැ. තේරුණාද? එතකොට අනිත්‍ය කියන වචනේ සංස්කෘත වචනේ. අනාත්ම කියන්නේ සංස්කෘත වචනය. ඔය වචන දෙක පාලි නෙමෙයි සිංහල නෙමෙයි. අනිත්‍ය අනාත්ම කියන වචන දෙක සංස්කෘත. ඒගොල්ලන්ට නෑ කියන්න බෑ. ඉතින් සංස්කෘත වචන. ඉතින් ඒතකොට සංස්කෘත වචන භාවිත කරන්න එපා කියලා තියෙන්නේ. ඇයි සිංහල තේරුමට සංස්කෘත වචන දුන්නේ? එකක්. අනික් කාරණේ අනිත්‍ය කියන වචනේ සංස්කෘත වචනේ අර්ථය ස්ථිර නෑ කියන එක තමයි. තේරුණානි? අනිත්‍ය කියන වචනේ අනියත කියන සිංහ මේ පාලි වචනේ මේ සංස්කෘත වචනේ අනිත්‍ය. ඔබ හොඳට තේරුම් ගන්න. අනියත කියන වචනේ අනියතං කියන වචනේ. අනියතං කියන වචනේ සංස්කෘතීත් නැගන්නේ අනිත්‍ය කියලා. ඔව් ප්‍රශ්නේ උතනයි. ඉතින් අනිත්‍ය කියන කාට ඉතිර නැ කියන එක බොරු නෙමෙයි. ඒක හරි. අනිත්‍ය කියන්නේ ඉතිර නැහැ. හැබැයි අනිත්‍ය කියන එකේ සිංහල වචනේ අනිච්ච නෙමෙයි. මේ පාලි වචනේ. අනිත්‍ය කියන එකේ පාලි වචනේ අනියත. අනියතං. ඒතොර ඒකේ සිංහල වචනේ අනියත. අනියතං අනියත. ඔව්. තියා තියෙනවා. දැන් ඒකම විග්‍රහ කරලා දෙන්න ඕනේ. දෙකින් එක. දැන් අනියතං කියන වචනේ තියෙනවා. අද්දුවන් කියන වචනේ තියෙනවා. අද්දුවන් අනියතං කියන්නේ දුව කියන්නේ ස්ථිර නැහැ. නියත වාක්‍යයෙන් පවත්තනේ හිකුත් නැහැ කියන කාරණා දෙක. ඒතර මේ ත්‍රිලක්ෂණයේ වචනේ අනිච්ච. තේරුණානේ? ඒතර වචන 40 ගානක් තියෙන කර්මස්ථාන ගන්න තව විවිධ ආකාරي වඩන්න. අද්දුව ඒතර මේ අර තව වදිනුම් කියනවනේ දැන් ඒක මොනවද මේ අර යම් කිසි විදිහක ගෙඩියක් වාගේ, තුවාලයක් වාගේ, ගින්නක් වාගේ, බයක් ඔය ආදී විවිධ ආකාර වචන තියෙනවනේ. ඔය හැම වචනෙම කරන්නේ පෙළෙන එක. එකක්. ඒ කියන්නේ ඔය වචන 40ක් තියෙනවා. 40න් කොටසක් අනිච්ච ලක්ෂණේ. කොටසක් දුක්ඛ ලක්ෂණේ. කොටසක් අනාත්ම ලක්ෂණේ. ඔය ලක්ෂණ සුනේ වචන 40. 40 සාකාරයක විදර්ශනාව තියෙනවානේ. ඒකේ ඔය වචන සුනේ මෙයා තියෙනවා. අනිච්ච වෙන විතරක් නෙමෙයි. එදනක විග්‍රහ කරලා දෙන්න විස්තර වෙන්නේ නැහැ. එතකොට එතනින් ගත්තාම අනිත්‍ය කියන වචනේ වෙනුවට අනිච්චනේ අපි කිව්ව වචනේ. අර අනිත්‍ය කියන දැන් පැත්තකින් තියන්නකෝ. ඒක දැන් ඒක සංස්කෘත වචනයක්. අනිත්‍ය කියන්නේ අනියත. ඒ වචනේ. අනිත්‍ය කියන එකට සංස්කෘත වචනයක් නැහැ. මොකද හේතුව මේ සංස්කෘත භාෂාව ලෝකායත ශාස්ත්‍රය. ලෝකායත ශාස්ත්‍ර කියන්නේ මේ ලෝකේ ගනුදෙනු කරන්න අවශ්‍ය හදාගත් එකක්. ලෝකේ වැඩ කරන අය ලෝකයේ මේ ලෞකික වස්තු ගැන කතා ඒකේ තියෙනවා. 62ක් මිත්‍යා දෘෂ්ටි වැඩ කතා ඒකේ තියෙනවා. ඒවා කියන්න ගන්නවා තියෙනවා. බුදුදහම කියන්නේ හාත්පසි වෙනස් දෙයක්. තේරුණාද? ඒතර බුදුදහමේ අනිච්ච කියන වචනේ බුදු පියාණන් වහන්සේ නම දෙන්නේ. ඒ බුදු පියාණන් වහන්සේ නම දෙන වචනේ කවුරුවත් දන්නේ නැහැ. වචනේ අනිත්‍ය කියන එක තිබුණා. ඉස්සර අනිච්ච කියන වචනේ බුදුරජාන් වහන්සේ දුන්නේ. අනත්ත කියන වචනේ බුදුරජාන් වහන්සේ දුන්නේ. දුක්ඛ කියන එකේ ගැඹුරු අර්ථයකින් බුදුරජාන් වහන්සේ දුන්නේ. ඒ බුදුරජාන් වහන්සේ දුන්න අනිච්ච දුක්ඛ අනත්ත කියන වචන තුනම වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් හා සම්බන්ධ නැහැ. නමුත් මේ මෑත කාලයකදී අනිත්‍ය අනාත්ම කියන වචන දෙක දාලා දුක්ඛ කියන එකේ තර්ථය වට වරද්දගෙන මේ ඉස්තෙල්ලා ඉඳන් තිබිච්ච හැටියෙම දැන් ඔය පේනවා තියෙනවා. අනාත්ම කියලා වචනයක් සංස්කෘතියේ තිබුණ වචනේ බව ඔප්පු වෙලා තියෙනවා. සංස්කෘතියේ අනාත්ම කියන එකක් තිබුණා නම් අනාත්මවාදී ඒ කාලේ තිබිලා තියෙන්න ඕනේ. සංස්කෘතියේ අනිත්‍ය කියන වචනේට අනිත්‍ය කියලා නම් කියන්නේ අනිත්‍ය වාදයක් සංස්කෘතිය දැකලා තියෙන්න ඕනේ. ඒක වෙලා නැහැ. බුදුරේ ලෝකේ පහළ වෙනකන් තිලස්සෙන්නේ දෙන්න බෑ. එතකොට අන්න ඒක එක අර්ථයක්. දැන් එතන මෙතන අර්ථ බලා ගන්න එකින් එක විග්‍රහ කරලා. ඉතින් අනිච්ච කියන එක විග්‍රහ කරන්න ගියහම බුදුරන් වහන්සේ විග්‍රහ කරන අර්ථයක් තියෙනවනේ. බුදුරන් වහන්සේම අනිච්ච විග්‍රහ කරන්නේ කතමාචානන්ද සබ්බ සංඛාරිසු අනිච්ච සංඥා. ආනන්ද මේ සියලු සංඛාරයන්ගේ අනිත්‍ය කියන සංඥාව මොකද්ද? දැන් අහලා කියනවා ඉදානන්ද බික්කෝ සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigucchati අයංගුච්ඡතානන්ත සබ්බ සංඛාරිසු අනිච්ච සංඥා. ආනන්ද මේ භික්ෂුව මේ සියලු සංඛාර පිළිබඳව අට්ඨියති එකක් හරායති jigucchati මෙන්න මේ කාරණා තුනෙන් දකිනවනම් මේකෙන කියනවා අනිච්ච සංඥාව. එතන මේ අනිච්ච සංඥාව විග්‍රහ කරලා කියනවා අට්ඨියති කියන්නේ පෙළෙනවා. එතන හරායති කියන්නේ හිරි කියන්නේ ලැජ්ජාවිය යුතුයි. හිරියොතප් කියන්නේ ඉතින් හරායති කියන්නේ මේ අර්ථය. jigucchati කියන්නේ මල මුත්‍රාගේ අපිරිසිදුයි. ඒ කියන්නේ ගන්න හොඳ එක හරයක් නෑ කියන එකයි. ලැජ්ජාවිය යුතුයි ඒ වගේම මේ පිළිකුල් කළ යුතුයි කියන තමයි පොතේ උගන්වන්නේ. ඔය කියන වචන තුනෙන් පෙන්නන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාවේ විවිධ වචන තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් ඔය කිව්ව වචන පෙළෙනවා කියන්නේ අනිත්‍ය සංඥාව. ඒතකොට දැවෙනවා. ඒතකොට ඒ වගේ මඩක් වාගේ, කුණු ගොඩක් වාගේ, ජරාවක් වාගේ, බල්ලන්ට අහුවෙච්ච මස් කට්ටක් වාගේ, උගුසන්ට අහුවෙච්ච මස් කැටියක් වාගේ. මේ ආදීස වචන. මොකද මේ හැම එකකින්ම අපිට පෙන්වන්නේ අට්ටියනේ. පෙළෙන ලක්ෂණ. ඔය හැම එකකින් දැන් අපිට සරවගිනු ගෙඩියක් වාගේ කිව්වහම මේක පිළිනව කොච්චර හරි. කිදෙනවා කැක්කුමයි දරන්න බෑ. ගෑහින් බෑ දවල් දෙකේ එක වාගේ ගැක්කු. ඒක ස්වභාවයෙන්. ඉතින් ඒක තරවපින්න ගෙඩියක් වාගේ. ඉතින් එතකොට ඒ එක ලක්ෂණයක්. අන්න ඒ ලක්ෂණ වලින් පෙළෙන ලක්ෂණය මුල් කරගෙන. ඒක දැක්කට පස්සේ යමකින් යමක් පෙළෙනවා නම් ඒ පෙළෙනීම හොඳයි කියන්නේ ලැජ්ජ නැද්ද කියලා වැටහෙනවා. Taman දන්නවා නම් මේක ඇසුරු කරලා පෙළෙනවා කියලා. ඒ පෙළෙන එක හොඳයි කියන්නේ ලැජ්ජ නැද්ද? නුවණ පහළ වෙනවා. අහන්න පුළුවන්. ඔයාලා තවත් මේ පිළිනියම හොඳයි කියන්නේ ලැජ්ජ නැද්ද? කියලා හෙයි හෙයි. වැටහුණා නම් එහෙම අහන්න පුළුවන්. අන්න ඒකයි. අපි අහන්නේ ඒ වගේ කතා. දැන් ඔයාලා හෙළුවේ කියන්නේ ලැජ්ජ නැද්ද? කියලා අහනවා අපි කෙනෙක්ගෙන්. ඊ අහන්න සුදුසු එකක් නේ. ඊයගින් පිළිනියම හොඳයි කියන්නේ ලැජ්ජ නැද්ද? ඇයි හැරි? ඒකත් ඒ අර්ථයමයි වෙන්නන්නේ. ඔයා පිළිකුල් කළ යුතු දේවල් හෙළුවේ යන එක පිළිකුල් කරන්න ඕනේ. අන් කිව්වා වාගේ. එතන මේ පිළිනිය හොඳයි කියන්නේ පිළිකුල් කරන්න එපා. ඔක මොකද හොඳයි කියන්න වටනවාද? ලැජ්ජ නැද්ද? ඔය එකම අදහගෙන ආවේ. අන්නේ හැංගීම තමයි එන්න ඕනේ අනිත්‍ය ලක්ෂණය. දැන් තේරෙනවද කියන්නේ? අනිත්‍ය ලක්ෂණය ඔන්න ඔය විදිහට එනවා. අනිත්‍යයි කියන්නේ ඔය අර්ථය. එතකොට ඒ අර්ථයේ තව විවිධ වචන තියෙනවා. යම් කිසි කැමතිය පවත්වන්න බෑ. මොකක් නිසාද? පෙළෙන එකක් නේ. පෙළෙන එක කැමතිය පවත්වන්න පුළුවන් කමක් නැහැ. දැන් සමහර වෙලාවට කෙනෙකුට හිතන්න පුළුවන් කැමතිය පවත්වන්න පුළුවන් ඒවා ලෝකේ තියෙනවා. තේරුණානේ? කැමතිය පවත්වන්න පුළුවන් දේවල් ලෝකේ තියෙනවා කියලා මම ඔප්පු කරලා පෙන්නනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කැමති අහවල් ඉස්ත්‍රියට. එයාට ඒක හම්බ වුණා. එයා ජීවත් වෙන ඇත්තේ ක්ලාස්වාදී. මම කැමතියි පැවතුණානේ. එහෙම අදහසක් එයා දෙන්න පුළුවන් තර්කයක් දෙන්න පුළුවන්. වැඩේ වෙනවද මං කියන්නේ? ඔව් ඒක තමයි. එතකොට අන්න ඒකෙදි එතකොට අපි අහනවා මෙන්න මෙහෙම දෙයක්. ඔක තේරුම් ගන්න ඕනේ වැදගත් දෙයක්. ඒ කැමැතිසේ පවත්තන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා කියනකොට ඕකට මෙන්න අපේ මේ බුදුදහමේ විවිධ උදාහරණ උපමා තියෙනවා විග්‍රහ කරලා. දැන් කැමැතිසේ පවත්තන්න පුළුවන් කියන එකට මේ ඒ අදහස් ගන්නවා. කන්නන් මෙන් විස අඹපල හිස්සේ මන් සන්තෝෂ කර කිමපල හිස්සේ. ඔය ලෝ වැඩ සංකරාවේ කවියකින් පෙන්වුවේ දහමර්ථය. ඔය කවියෙන් පෙන්වුවේ කන්නන් මෙන් විස අඹපල හිස්සේ. ඒ කියන්නේ විස අඹ කියලා කියන්නේ අඹ වලට විස පොවන. ඒ කියන්නේ මී අඹ වලට විස ගහලා. දැන් මේ විස අඹ තමයි රහ. රස තියෙනවා විස වුණා. දැන් මොකද කියන්නේ අඹ කන්න කැමැත්තෙන් කන්න ඕනයි. සිසිසිය අඹ කනවා. හැබැයි යාර මොකද වෙන්නේ? විසාඹ කෑවොත් මරණයේ හෝ මරණ සමාන දුකක් ඒකාන්තයෙන් උට අයිති වෙනවා. දැන් යාට පුළුවන් ද කියන්නේ මම රහාව කෑව මගේ කැමැත්තේ මට හම්බ වුණා කියලා. රසයේ කැමැත්තේ හම්බ වුණා. රසයේ මොකේද තිබුණේ? අන්න ප්‍රශ්නේ එන්නේ දැන්. රසයේ තිබුණේ පෙරෙන හේක. එන අනිත්‍ය හේක නේද රසයේ තිබිලා තියෙන්නේ. එතන අනිත්‍ය වෙන් කරලා රසය ගන්නෙ කොහොමද? මී යඹේ කියන මී යඹේ හපන්නේ නැතුව මී යඹ රහ ගන්නෙ කොහොමද? හපන්නේ ගිලින්න ඕනේ. එදලා රහ දැයි. මී යඹේ පැත්තකින් දිහා මට රහ වැළුවා කිව්වොත් හරියනවා. ඒක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ යම් කිසි ආස්වාදයක් විඳිනකොට ওই ආස්වාදයේ විඳින්නේ මොකකද තියෙන ආස්වාදී? දැන් යා කැමැත්ත තිබ්බේ එකතරකින් ආස්වාදය කියන වචනේ. ඒකේ හඟවපු හැඟීමට ඒක නිසා මං කැමති ආස්වාදයට මං ආස්වාදේ මට හම්බ වෙනවා. ඉතින් මං කැමතිේ හම්බ වුණා. ඔය වැදිනේ කියන. මං කැමති හම්බ රහවල්. ඉතින් මම අව රහවින්දා. ඉතින් මගේ රහ හම්බ වුණා. කිව්වොත් එහෙම. මොනව කාලද? විසාව කාලා. දැන් ඔබට ඒක කියලා මොකද වෙන්නේ? දැන් මම ලැහැත්තිලා තියෙන හැදිලා තියෙන ඉන්නේ. දැන් ඔබේ කැමැත්ත මොකද්ද උනේ? ඔබ මුලා වෙලා කෑවද? ඔබට කැමැත්තද හම්බුනේ පිළිවෙලද? රහව කන්න කියලා පෙළුණා. පිළීමකට වාජන වුණා. ඉතින් අනිච්චහ කරලා රහව කන්න පුළුවන්. මේ උපමාව. මෙන්න මේ එක. මේ උපමාව. දැන් මෙන්න මෙව්වාගේ. යම් කිසි බුද්ධලේ බලාපොරොත්තු වෙන ආස්වාද ගන්න. දැන් මේ ආස්වාද කියන ඒවා ගන්නවා නම් ඇහෙන් ආස්වාදයක් ගන්න කියොත් යම් කෙනෙක්. මේ ආස්වාදය කියන්නේ හේතුඵලයක්. තේරුණාද? මේ ආස්වාදයක් ගන්න චක්කු රූප චක්කු විඥාන චක්කු සංපස්ස කියන හතරක් වුණා. ওই හතරෙන් ගොඩනැගෙනා තමයි චක්කු සංපස්සජා වේදනා. මේ චක්කු සංපස්සජා වේදනාව විඳින කොටත් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා පහ තුනක් තියෙනවා. ඕකෙන් දුක් වේදනා, උපේක්ෂා වේදනා අපහරියත් අයින් කරලා කොහොම හරි සැප වේදනා එකක් ආවද? අන්නේ පොඩ්ඩයි ගන්න. ඔන්නේ පොඩ්ඩට තමයි මේ කියන්නේ කැමැති එකක් මම ලෝකෙ භුක්ති විඳා කියලා කවුරු හරි. මට හම්බෙලා තියෙන කැමති එක මම භුක්ති විඳලා තියෙනවා එන සියල්ල කැමති නැහැ කියන එක ගන්න නැහැ කියලා කිව්වා. සියල්ලේ තමයි ඔය කැමති නැහැ කියලා කිව්වනේ. ඒතර ඒතර එයා මොකද ආස්වාදයේ බලාපොරොත්තුෙන් ගන්නවා. ඕක ගිනි 11කින් යුක්තයි. චක්කු, සෝත, රූප, චක්කු විඥාන, චක්කු සංපස්සජා වේදනා කියන මේ පහ 11 ගින්නකින් දැවෙනවා කියලා විග්‍රහ කරනවා. වහන්සේ සියල්ල ඇවිල්ලා ගත්තේ. මේ සියල්ල ඇවිල්ලා ගත්තා. ඉතින් සියල්ල තමයි ඔය කිව්වේ. චක්කු රූප චක්කු විඥාන චක්කු සංපස්ස ජාවේදනා පහයි. සෝත සද්ද සෝත විඥාන සෝත සංපස්ස ජාවේදනා පහයි. ගාන ගන්ධ ගාන විඥාන ගාන සංපස්ස ජාවේදනා පහයි. ජීවහා රස ජීවහා විඥාන ජීවහා සංපස්ස ජීවේදනා පහයි. කාය පොට්ටබ්බ කාය විඥාන කාය සංපස්ස ජාවේදනා පහයි. මන ධර්ම මනෝවිඤ්ඤාණ මනෝ සංපස්ස ජා වේදනා පහයි. එතන 6 + 5 30යි. ඔන්න සියල්ල. මහන්නේ ඔබලාට සියල්ල විග්‍රහ කරනවා කියලා බුදුරණන්ගේ සියල්ල විග්‍රහ කරනවා. ඔය සියල්ලෙන් අහක තවත් පණවන රෝගයක් නැහැ. එනම් මේ සියල්ල ඇවිල්ලා ගත්තා. කුමකින් ඇවිල්ලා ගත්තේද? රාගකින්ෙන් ඇවිල්ලා ගත්තායි, දේශකින්ෙන් ඇවිල්ලා ගත්තේ, මෝහකින්ෙන් ඇවිල්ලා ගත්තේ, ජාතිකින්ෙන්, ජරාකින්ෙන්, මරණකින්ෙන්, ශෝකකින්ෙන්, පරිදේවකින්ෙන්, දුක්ඛකින්ෙන්, දෝමනසකින්ෙන්, උපායාසකින්ෙන් ඇවිල්ලා ගත්තේ. මේ 11 ගින්නේ ඇවිල්ලා ගත්තා. දැන් ඊතල මේ අපි ඔය ඇවිල්ලා ගත් එක දකින්නේ නැහැ ආදීනෝ බුදුරන් වහන්සේ පෙන්නනකන් ලෝකේ ආදීනෝ දැක්කේ නැහැ. ඕක වැහිලා තිබුණි. මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඔන්නේ වැහිච්චා වැහුම් ඇරලා දෙන්න. ඕක අනිකයිද අරගන්න බෑ. මොකද හේතුව අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකෙන් සිවියකින් වගේ වහනවා පටලෙකින්. වැහුවට පස්සේ මේ ඔක්කොම වැහිලා. නෑ අවිද්‍යාව තෘෂ්ණා බින්ද කෙනේ තමයි. මේ වැහුම් අරින්නේ. අරලා දෙන්නේ හේමයි. එන අන්නේක තමයි මේ කලේ බුදුරයන් වහන්සේ. දැන් ඕක කියන්නේ බුදු කෙනෙක් ඕනද කියලා අහන්න පුළුවන් දන්නේ නැතිකමට මොට්ටකමට. යථාර්ථය ඔතනින් ගන්න ඕනේ. එහෙනම් මෙතනින් මොකද ගන්න? යථාර්ථය ගන්න ඕනේ ඔය ක්‍රමයට. දැන් මෙන්න මේ 11 ගින්නෙන් දැල්වෙනකොට චක්කු සම්පස්සජා වේදනා කියන ආස්වාදේ ඔය 11 ගින්නෙන් දැවෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. දැන් අනේ මං අර ගෑණි අර ලස්සන කෙල්ල මේ තරුණි මට විවාහ කරගන්න තිබුණා නම් කොච්චර හොඳ මගේ එකම බලාපොරොත්තුව මගේ එකම මං කරපු පිනපල දුන්නයි නමට කොහොම හිතනවා මිනිස්සු. තරුණියක් හිතන්න පුළුවන්. දැන් ඊට පස්සේ හොඳයි එයාගේ කැමැත්ත හම්බ වුණා කියමුකෝ. දැන් කැමැත්ත හම්බෙලා තියෙන්නේ මොකද්ද? චක්කු වලට රූපයක්, සෝත වලට ශබ්දයක්, ගානයන්ට ගන්ධයක්, දිවහා වලට රසයක්, කයට පොට්ටබ්බයක්, මනට ධර්මයක් කියන එකට ඔක්කොම ගෝචර වෙන වස්තුවක්. ඔය හම්බෙලා තියෙන්නේ. ඒතොර චක්කු, සෝත, ගාන, දිවහා, කාය, මන කියන ඒවාට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ හයත් ලං කරගත්තා. ඉසිරිය කියලා. දැන් එයාට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, දිවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ හරි ඉස්ත්‍රිය නිසා සම්බන්ධයෙන් හටගත්තා. වැටහෙනවද කියන්නේ? එද චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ටිකම අර ඉතිරිය නිසා හටගත්තා. මෙයාට. ඒ වගේම ඉතිරියකින් යම යම්කිසි ආස්වාදයක් ඇද්ද? ඒක චක්කු සම්පස්සජා වේදනාවේ ආස්වාද වේදනාව. සෝත සම්පස්සජා ලස්සන දැකන. කියන්නේ මිහිරි වචනයක් ඇහුවා. සෝත සම්පස්සජා වේදනාවේ ආස්වාදී. ඒතර යම්කිසි සුවඳක් හරි ගාගෙන හරි ඇවිදින් ළඟට හිටියා. ගාන සම්පස්සජා වේදනාවේ ආස්වාදී. එතන යම් කිසි රසයක් හරි ගිනහල්ලා හරි කැවුවා නම් දුන්නා නම් හරි මොන හරි කළා නම් දිවහා සම්පස්සේ ජය වේදනාවේ ආස්වාදී. දිවර දිවහල් තිබ්බා කියන්නේ මොකක්ද? ඒ තියෙන ආස්වාදය. කයට කයක් ස්පර්ශ කරා නම් කාය සම්පස්සේ ජය වේදනාවේ ආස්වාදී. ඉතින් ඒ මොන හරි හිත හිතා හිටියා නම් මගේ මයි ග්‍රෑන් ලස්සනයි මට මෙහෙමයි ඔක්කොම මේ ගෑන් නිසාම මනෝ සම්පස්සේ ජය වේදනාවේ ආස්වාදී. ඔය එක. ඔය එක දැන් ඊළඟට මොකද වෙන්නේ? දැන් ගෙනත් තිබ්බා. දැන් ඵලයක් හද වැඩට මොකද බලයි? අර යාළුවෝ කැදිලා මේක එකයි කළා hina වුණා මට ඇල්ලුවේ නැහැ දැන් මොකද ගන්න తీරන්නේ දැන් වැඩට යන්න බෑ මොකද වෙලා තියෙන්නේ ගියොත් අරු ගනි දැන් මේ ලස්සන වස්තුව දැන් ගිනි නෙවෙයි දෙන්නේ ධාති ගින්න නේද ඒ ධාතිය නිසා හට ගන්න ගින්නක් එවිලම ඇවිලිනවා ආස්වාදේ නැද්ද ආස්වාදේ දුන්න වස්තුවම ධාති ගින්න වෙලා ඒතර මොකද වෙන්නේ අනිතරේ වළනකොට අර ධාතිය ජරාවටපත් වෙන එකක් නෙවෙයිද අද ළඟට හොනේ આવી නැද්ද? ගන්ධසාරි වේ. අනි නාඳ වැරි. බලෙන් නාගල වීෂේ කියන අත කොච්චර ලස්සන වුණා. ඔය ගඳ ඉනවා. බැලන් කඩවැද ගාවි නැහැ. ඔය කියන්නේ ආව මේ ඉන්ද්‍රිය හොදාගෙන ආවි නැහැ. ළඟට තවත් දෙක තුනක් ඉඳලා එහෙම ආවොත් එහෙම. ගන්ධසාරි බැරුව යනවා. කොච්චර මේ ලස්සන හිටියා. දාඩිය කුණු ගඳ ගහගෙන ආවෝ. ඊට ඔය අමාරු වෙනවනේ. ජරා ගින්න එක්කම එනවා නේද? ලිලක් හැදුණා. එහෙම නැත්නම් ඉදිරියට වැහැරේනවා. ඉදිරිය නැතු මේ දැන් දැන් ටික ගම්බු ආස්වාද විඳින මොහොතේ ළඟ ළඟ හරියන වෙඩි ඉඩක් දුකක් හැදිලා ආවා අනේ ඔළුව එකක්ම අද ඉඳ බෑ අනේ මට වැයින්ද දැන් ප්‍රශ්න මතු වෙනවා ওই ප්‍රශ්නය මතු කළොත් මොකද වෙන්නේ අර ව්‍යාධි ගින්න ආවා ඉතින් ওই අවස්ථාවේදී බලාපොරොත්තු වෙච්ච ආදරේ නැහැ ආදරේ මැරිලා ලෞකික වශයෙන් ඒ මොහොතේ ඒකත් මරණ ගින්නත් එනවා ওই ජාති ජරා වර්ණ කියන ගිනිතුන්ට ওই ටික එනවා එතකොට රාගකින් දැන් ඇවිල්ලා හරි අපි දැක්කන්නේ රාගකින් ඇවිල්ලා තමයි මේ වටිනා වස්තුවක් කියලා බදාගත්තේ. ඒ රාගකින් නිසා මොකද කරන්නේ? ඒක එයාගේ වස්තුවක් විතරක් නෙමෙයි. බල්ලන්ට අහුවෙච්ච මත්කටට අනිකෙවුම් පොර කනවා. උගුසට අහුවෙච්ච මත්කැටිට අනිකෙවුම් පොර කනවා. තරඟ බඩුවට තරඟකාරී පුද්ගලයා පොර කනවා. හරියට ඉස්ත්‍රි තරඟ බඩුවක් වගේ. මේ ලෝකේ පළවෙනි තැන මම ඔය කියේ ඉස්ත්‍රි කියන්නේ පළවෙනි එකද? මේ පළවෙනි වස්තුවේ හැටිනේ ඔය කියන්නේ. ඒ මෙන්න මේ විදිහට ගන්නවා මේ තරඟකාරී වස්තුව. ඒ තරංගකාරී වස්තුව ගත්තාම මොකද වෙන්නේ? ඔය ක්‍රමයේද? ඒ තරංගකාරී වස්තුවක් තියෙනවා. ඒ තරංගකාරී වස්තුවත් අන්තිමට ඔය කියනවා ඔක්කොම ගිනි ටික දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තව එහෙම එකක් වෙලා නැහැ. මෙයා හිතෙන් හිතනවා. හැබැයි එහෙම වුණොත් එහෙම. ඔකම යාළුකම් බලන්නේ නැහැ. ඔක මම බාවනවා. දැන් මේ හිත මොහෙන් නේද මේ බැහැලා ඉන්නේ. මොහොයයි ද්වේෂයයි. එතකොට මේ දෙවෙනවා නේද එතන? දැන් මේ පිළිනවා නේද මේවා? ඒ පිළීම මොකෙන්ද දුන්නේ අර ආස්වාද වස්තුවෝ නේද? ඒතර යා ආස්වාදයේ භුක්ති විඳින්න කියලා මට කැමති එකක් හම්බුණා කියලා දැන් මොකෙන්ද වට කරලා තියෙන්නේ? එකොළොස් ගින්නේ නේද? දැන් එකොළොස් ගින්නේ වට කරව වතුවක නේද මං කැමති එක හම්බුනා මගේ වැඩේ හරි කියලා කිව්වා. එහෙනම් ඉතින් මොකද තවත් ලොකු ඊට වඩා ලොකු එකක් තියෙන්නේ. හරියන්නේ. තරුණේ තරුණියෙකුට හිත බැඳේක තමයි ලෝකේ පළවෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ යම් කිසි පුරුෂයෙකුට ඉත්‍රි රූපේ ඉත්‍රි ශබ්දේ ඉත්‍රි ගන්ධේ ඉත්‍රි රසේ ඉත්‍රි ස්පර්ශයේ තරම් මනවරණ දෙයක් ලෝකෙහි තවත් නොදකි. ඒ පළවෙනි එක බුද්ධ දේශනාව. ඉතින් ඔය විතරම මනවරණ එකක් ලෝකයට නැහැ. ඉත්‍රියට පුරුෂ රූපේ පුරුෂ ශබ්දේ පුරුෂ ගන්ධේ පුරුෂ රසේ පුරුෂ ස්පර්ශයේ තරම් සුවදයක් තවත් නොදකි. මේ පළවෙනි එක. දැන් එකම ගත්තේ ඒකයි මේ උපමාවට. එහෙනම් මේක නම් මේ ලෝකෙ තියෙන වැඩිම බලාපොරොත්තුව තියෙන එක. ඒ බලාපොරොත්තු ගත මොහොතේ ඉඳලා එයාගේ ගිනි යකලට අහු වෙන්නේ නැද්ද? එහෙනම් ගිනි යකල හැම යමක් පෙළෙනවා නම් ඒ පෙළෙන එක අනිත්‍යයි කියන එක බොරුද? ඒ කැමැති නැහැ. දැන් කැමැති සිය නැති එකක් නේද මෙයාට මේ ඔක්කොම සිද්ධ වුනේ. එයා කැමැති උනේ මායා එක දර්ශනයකට. ඊ ආස්වාද මාත්‍රීකට මා උදෙසාම හිර ඉඳී මා කෙරෙහිම පියමනාප වෙයි. මං මට ඕන විදිහට වසඟ වෙලා හිටියි. ලෝකියා කවුරුවත් ඊට විරුද්ධ වෙන එකක් නැහැ. මී ආදි වශයෙන් ගත මායා මුලා දර්ශනයකින් තමයි මෙයා මට කැමති එකක් හම්බුණා කිව්වේ. නෝ කැමති එක හම්බෙලා කියලා බලුවාම කැමති කෙනෙම හම්බෙලා තියෙන ගිනි ගොඩක්. එහෙනම් ගින්නක් වාගේ බලන්න කිව්වෙත් ඒකයි. ගින්නක් වායි කිව්වත් බයක් වායි කිව්වත් බය කියන එක යටින්නේ ඔකේ ඔතන බය වැටෙනවා මේ අනිත්‍ය වලට. මම පිළිනේ හින්දා. බය පිළිනේනවා. ඒ පිළෙන ලක්ෂණයක් තියෙනවා. ඒ පිළෙන ලක්ෂණේ වල කියන අනිත්‍ය ලක්ෂණේ. අනිත්‍ය ලක්ෂණේ නෙමෙයි. ඒක අනිත්‍යම විග්‍රහ කරලා දෙන්න කොතනද ගන්නේ කියලා. ඒක අනත්ත විග්‍රහ කරනට යන්නේ. ඔව්. අනිත්‍යයි කියන වචනයක් තියෙනවා. අනියත. යමක් අනියතයි කියලා කියන්නේ නියතනේ. අද්දුවන් අනියතං. යමක් අද්දුවනං අනියතනං. ඊගෙන බලන්නේ මොකද්ද? යම් කිසි ප්‍රියමනාපයක් හොඳයි කියලා හිතන යම් කිසි දෙව්ලෝක බබලෝක යම් කිසි බුද්ධලියේ හොඳයි කියලා නිගමනය කරා නම් අන්නේ නිගමනය කරපු ලෝකේ ඔහු ඉන්නවා යම් කිසි විදියක මුලාවටපත් වෙලා හොඳ එකක් හම්බුණා කියලා. නැවත හොඳ එකක් හම්බුණා කියලා ඉන්නකොට ඒකේ අන්තිමට බලනකොට ඒකත් දෙවිල යනවා වගේම අද්දුවන් අනියතා. ඉතිර නැහැ. වෙනස් වෙවි යනවා. අනියතා. නියත නැහැ. දෙවිල යනවා. දෙවිල ගියට පස්සේ බලගුවාම ඉතුරු කරව හරයක් නැහැ. දෙවිල යන එක නෙමෙයි ප්‍රශ්නේ. දෙවිල යන නිසා ඉතුරු කරව හරයක් නැහැ කියලා දකින්න. අපි හොඳයි කියලා හරයක් හම්බුණා කියලා මෝඩකමනේ විද විද හිටියා. ගෙවිලා ඉවරෙන් තවසර බලපුවාම ඉතුරු වෙනේ මොකද්ද? ඉතුරු එකක්වත් නැහැ. අන්න ඒකට කියනවා අසාරයි. අසාරාර්ථයෙන් කියනවා අනර්ථයි. සාරාර්ථයක් නැහැ. ඒතර ගෙවින එක නෙමෙයි ප්‍රශ්නේ. ගෙවිලා අවසන් වුණා වෙච්ච දේ බලන්න ඕනේ. අන්න ඒකයි කිව්වේ අද්දුව අනියත කියන කාරණා ටිකට පත් වෙලා ගිහිලා හිටන්. අවසාන උනාට පස්සේ දේවාධ්‍යාය ඉවරයි. බඹාධ්‍යාය ඉවරයි. අන්තිම මොකද්ද හිද්ද වෙලා තියෙන්නේ? ගත හරයක් නැහැ. නේ අනන්ත සසරේ පටන් ගින්න අයිඩිලාව හොඳයි හොඳයි කිව්වේ ඔක්කොම අරගෙන. ඒ ඔක්කොම ගෙවිලා ඉවර වුණාට පස්සේ ඉතුරු යන්නේ හරයක්. අන්න මේක දැකලා පස්සේ කියන අනත්ත දැක්කා. ඒක අනිත්‍ය දැක්කා නෙමෙයි. අනිත්‍ය දැක්කත් නෙමෙයි. අනිත්‍ය නිසා අද්ව නිසා ඒක ඒකාකාරව තිබුණේ ගෙවිලා ඉවර වුණා. හැබැයි ඉතුරු කරපු හරයක් නැහැ. මින්නේ මේක දැක දාට ඒත් අසාරත්වයේ දකින්න. අන්න ඒක අනත්ත දැකීම ක්‍රමයි. ඒක අනත්තන් අසාර කට්ටේ නාති. අසාරාර්ථයෙන් අනත්තයි කියනවා. දුක්ඛම් බයත්තේන. දුක කියන්නේ බයාර්ථයෙන්. බයාර්ථයෙන් කියන්නේ මොකද්ද? කැඩෙන දෙයක්, බිඳෙන දෙයක්, විනාශ වෙන දෙයක්, හොරු පැහැර ගන්න දෙයක්, ජරාවට පත් වෙන දෙයක්, මේ ලෙඩ රෝග වලට ගොදුරු වෙන දෙයක්, මංකොල්ල කන දෙයක්, ඒ වගේම විවිධාකාර වන්නාව වලන්තිත්තම් වලට භාජන වෙන දෙයක් හොරු පැහැර ගන්න දෙයක් මේ වගේ අප්‍රමාණ වන්නාව විවිධාකාර පිළීම් වලට භාජන වෙන දෙයක් ගත්ත නිසා අපි ඕකට හිත මැදගත්තොත් කැඩෙයිද විදෙයිද විනාශ වෙයිද කඩයිද විඳීද විනාශ කරයිද කැඩී විඳී විනාශ වී යයිද හොරු පැහැර ගනීද මංකොල්ල කයිද එතන ලෙඩ රෝග ඇති වෙයිද ඇස් කන්ද වෙයිද කම් බිහිරි වෙයිද මේ මේ දේවල් වෙයිද 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 කියලා බයක් එනවා. තා වෙලා නැහැ. නමුත් ඒ මොහොතේ කොච්චර ආස්වාදවත් වුණා ආස්වාද වැඩි කරපු තරමට අනේ මගේ පුතා කරදරයක් වෙයිද මට මේ ලෝකේ ඉන්න පළවෙනි වස්තුව මගේ පුතාට කරදරයක් වෙයිද? ඇයි එහෙම කියන්නේ? කරදරේට ගෝචර වෙන වස්තුවක් පුතා කියන්නේ. අනේ මගේ පුතාට එහෙම ලිඩක් බෝවෙන් රෝගයක් හැදෙයිද? අනේ මගේ පුතාට මොකක් හරි ඇපේන්නේ නැතු වෙයිද? කන් ඇහෙන්නේ නැතු වෙයිද? අනේ මගේ පුතාට කතා කරන්න එහෙම බැරි වෙලා යයිද? මේ ඔක්කොම එහෙම වෙන වස්තුවක් නිසා නේද ප්‍රශ්නේ ඉන්නේ? ඒ නිසා නේද යටි හැකේ ඉන්නේ? ඒ සැක බයක් නේද? ඔන්නේ බයක් ඇති වෙන්න ඕනේ මේ සියලු සම්පත් කියන ඒවා ගැන. මේ සම්පත් කියන සියල්ලම 11 කින් ඉන්නේ අරත් වෙන නිසා. ඉතින් ඔය කියනවා විවිධ 11 කින් විග්‍රහ වෙලා එනකොට. ජාති කින් විග්‍රහ වෙනකොට තමයි අපි කිව්ව ඔක්කොම ටික තියෙන්නේ. එහෙනම් මේවා විශාල විග්‍රහයක් කියන්නේ බයක් එනවා. මේක වෙයිද? අනේ එහෙම නම් වෙන්න එපා. ඉතින් වෙන්න එපා කියවල හරියන්නේ ඒ වෙන වස්තුවක් නේ. අනේ පුතේ යන්න නම් එපා එළියටවත්. අහවල් ගලමින්ද ලොකු අමාරුවක් තියෙනවා. ඔයා යන්න එපා නේ පුතේ හැවලා. ඌ යනවා. ඉතින් මෙහෙ ඔළුව හැපිලා කෑ ගහනවා. ඉතින් පුතේ ඔයාට ගස් නගින්න එපා. ඔයාට මොනව හරි අපලයක් තියෙනවා. මොනව හරි එහෙම තියෙනවා කියලා කියනවා. ඌ නගිනවා ගහට. අම්මා බබුව බදාගෙන කෑ ගහනවා විම ඉදරා. බහින්න පුතේ බහින්න. ඌ ඉදා විතා උඩට යනවා. දැන් මොකද වෙන්නේ? බය. දැන් පොඩි දුකක්ද? ආශා කරන තරමට මේ වස්තුවකදී බය ඇති වෙනවා. දුකන් බයක් තියෙනවා. ඔන්නේ බය ඇති වුණාම මෙහෙම ගිනි බය විද විද මොකටද මේ ආස්වාදයන් පස්සේ යන්නේ? කිනුට අදහසක් ආව නම් ඔන්නෝකට කියනවා දුක ලක්ෂණේ දැක්කා. ඒක ඥානියෙන් දකින්න. මෙහෙම පිළිනීම පස්සේ මොකටද යන්නේ? අනිත්‍ය ලක්ෂණේ දැක්කා. මෙහෙම අසාරේවා පස්සේ මොකටද යන්නේ? අනාත්ම ලක්ෂණේ දැක්කා. ඔන්න ලක්ෂණ තුන. ওই ලක්ෂණ තුන දැක්කාට පස්සේ මොකද වෙන්නේ? අනීමේ ආස්වාද කියන ඒවා මොනතරම් අසාර දෙයක්ද? මොනතරම් පිළින පිළීමට ගෝචර වෙන පිළින වස්තු අතරේ තියෙන පිළින කොටසක්ද? මොනතරම් බය වෙන ඊය යුතු ඒවාද? මෙහි මේ වරි පිළිබඳ වටිනාකම දෙන්නේ කොහොමද? මෙන්න මේ අදහස ඇවිදilla. ওই තුන් ආකාරයෙම දැක්කහම වටිනාකම බහිඳ පටන් ගන්නවා. මොකේද? ආස්වාදවල. ඊ ආස්වාද ප්‍රියමනාපයන්ගේ වටිනාකම බැහැලා බැහැලා ඔක බිඳුවට බැස්සාම කියන සංකාර රූපේ ඒසාඥානි. එතෙන් දෙන්නේ. ඉතින් මේකේ දකින්නවා උද්‍යව විඥානීය කිව්වේ ඉස්සෙල්ලම. කේනට්ටේ නැච උපාද වයටේ නනිච තවත් අනිච්ච විග්‍රහ කරමු දෙනා උපාද වය දකින්න උපාද වය කියලා කියන්නේ මේක මෙහෙම නිකන් උපදින්නේ නැහැ මේ ආශාවන් පස්සේ ගිහිල්ලා තමයි මේ ජරා මරණ ශෝක පරිදි ඔක්කොම උපදින්නේ මෙන්න උපාද ඒතර යම් දවසක මේ ආස්වාදයන්ගේ බුලාව අතහැරලා දැම්මොත් මේ සම්බන්ධය නැති වෙලා ගියෝ ගිලිහිලා ගියෝ එදාට මේ ජරා මරණ ශෝක පරිදි හදන මේ මුළු ජාතිය හදන්නේ නැහැ එදාටයි නිදහ එන වැය උපාද වේ කියන්නේ ඇති උනා නැති උනා නෙවෙයි. ඔය පස්සේ හදාගත්ත කුණකේ. ඇති වෙන්නේ මෙන්න මේ ක්‍රමයට. මොනවද? ජරා මරණත් උපදිනවා. මොකක් නිසාද? ජාතිය නිසා. ශෝක පරිදේව දුක් දෝමනස උපදිනවා. මොකද? ජරා මරණ නිසා. ජරා මරණ කියන්නේ මරණ මොහොතේ අර මේ නාසි වේලා මැරෙන එක විතරක් නෙවෙයි. ඔය සෑම අවස්ථාවකම අවස්ථා ජරාව අවස්ථා මරණේ. ඒකත් උකලා යන්දු ක්ෂණිකේවා. මේ සම්මුතියක. ඔකම අර අඳුයි. එන ඔය ඔක්කොම උදා වෙනේවා. අවිනි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උදා වෙන්නේ ජාති සහ ජරා මරණ නිසා. භව නිසා ජාති උදා වෙනවා. උපාදාන නිසා භව උදා වෙනවා. එහෙනම් තණ්හා නිසා උපාදාන උදා වෙනවා. වේදනා නිසා තණ්හා උදා වෙනවා. ස්පර්ශ නිසා වේදනා උදා වෙනවා. සලආයතන නිසා ස්පර්ශ උදා වෙනවා. නාම රූප නිසා සලආයතන උදා වෙනවා. විඥාන නිසා නාම රූප උදා වෙනවා. සංඛාර නිසා විඥාන උදා වෙනවා. අවිද්‍යාව නිසා සංඛාර උදා වෙනවා. මෙන්න මේක දකින්න නුවන්ට කියන උදේ ඥානයි. සෝතාපන්න වෙන්නේ ඉතින් මාර්ග අනුගාමිකයා ඕක ඉතින් පූර්ව භාග නෝණින් දකින්නවා පූර්ව භාග නෝණ පළමුව 15 මග නැන්න පසුව 15 කාරණා දෙක ඉතින් පූර්ව භාග නෝණේ ඕනේ පූර්ව භාග නෝණින් මේක දැනගත්තට පස්සේ තමයි Taman කල්පනා කරන්නේ ඉතින් සුතමයේ පඤ්ඤාව ඉස්සෙල්ලා එනවා චින්තාමයේ පඤ්ඤාවෙන් හිතනවා හිතනකොට වැඩෙනවා මාර්ගී භාවනායේ පඤ්ඤාවෙන් ඵලය ලැබෙනවා ඒකේ මට්ටමට ලැබෙනවා ඉතින් සුතමේ පඤ්ඤාව කියන්නේ මේ අහනකට එන නුවණ. ඉතින් ඇත්තනින් නම් කියලා තමන් හිතනවා. ඒ හිතන හිතන මොහොතේ භාවනා මේ චින්තාමේ පඤ්ඤාව. ඊට පස්සේ මොකද කරන්නේ? අසාර ලෝකේ ගන්න නම් හරයක් නැහැ. අන්න භාවනාවේ පඤ්ඤාවේ වැඩෙන එක. අන්න ඒකයි. ඒ කියන්නේ මේ ලෝකේ අසාරයි කියලා දකින්නේ, ලෝකේ අනිත්‍යයි දුක්ඛයි කියලා දකින්නේ අනුලෝමක ශාන්තිය. නිවන සාරයි, නිවන සුවයි කියලා දකින්නේ. ඊarkin අයින් වෙනහම අතරේ විදිහ නොඇලී ගියාම සම්යත නියාමයේ සම්යත නියාමයේ කියන්නේ නියම නිවන් මඟ. නිවනයයි සම්මත යමක් ඇද්ද? නිවන් මඟයයි. අන්න ඒකට වැටෙන ඉත කොටයි. දැන් නිවනයයි සම්මත තෙන්ට එන්න ඕනේ සෝවාන් සකුද්දාගාමි අනාගාමි අරියත් ඇරපත් වෙන්න. අනුලෝම ඥානිය තෙන්ට එන්න මුල පුරනවා විතරයි. අනුලෝම ඥානිය තමයි ඉස්සෙල්ලා අහගන්නේ. සම්මත නියාමයේ කියන ආර්යසත්‍යයික මාර්ගය වැඩෙන එකේ. ඒ වැඩිම වෙන්නේ අසාර ලෝකේ මොන හරයක්ද? අසාර මේ පිරෙන ලෝකේ මොනවද හොඳයි කියලා ගන්න වටින්නේ. මේ මහා භයානක ලෝකේ තවත් ඇగిලි ගන්න වටිනවද හොඳයි හොඳයි කියලා අන්න හොඳ කිනේට පහර වදින්න පටන් ගන්නකොට වැඩෙනවා මානසිකත්වයේ සම්මත නියාමී සම්මත නියාමී කියන්නේ පූර්ණ නිවන් වල සුද්ධ නිවන් වගේ. අනිකෙන් වෙන්නේ ලෝකේ දුකයි අර අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා දකින්නකොට අනුලෝමක් ශාන්තියටපත් වෙනවා. අනුලෝම කරලා දිනා විතරයි. ඒකට තමයි කියන්නේ මාර්ග අනුගාමිකත්වය. ඵලලාභීත්වය ලැබෙන්නේ සම්මත නියාමයේ කියන්නේ මේ ආස්වාදයන්ගේ નિසරු බව දැකලා. ආස්වාදයේ වටිනවා කියලා ගන්න හරයක් නැති දේවල් නේ කියලා දැකදාට. එන්නේ ඉන්න බහිනවා බලේ. වටිනාකම. බහැලා බහැලා ගිහිල්ලා යම් කිසි කොටසට ආස්වාදයේ දුකයි කියලා දකින වෙලාවක් එනවා. ආස්වාද දුකයි දුක දුක නෙමෙයි. ඒක තමයි දුක දුක්ඛ සත්‍ය වේද දුක සත්‍ය දුක්ඛ වේද දුක දුක්ඛ වේ දුක සත්‍ය නෙවෙයි. යමක ප්‍රකරණේ තෝරනවා. දුක දුක්ඛ වේ දුක සත්‍ය නෙවෙයි. නะ දුක සත්‍ය වෙන එක. දුක සත්‍ය ප්‍රඥාවට ගෝචරයි. දුක වේදනා චෛතසිකේ කියලා ඉදී. මේ වේදනා චෛතසිකේ විදිහ දුක දැකලා බයත් දුක. ඒ දුක දැකලා ඊට පස්සේ මෙහෙම දුක් දෙන්නා වූ දෙයක් පස්සේ ගිහිල්ලා මේ ආස්වාදයන් පස්සේ මොකටද මේ නැහින්නේ? මොකටද මේ දැවෙන්නේ? මොන හරියක්ද මේකෙන් ලැබෙන්නේ? මෙන්න මේක දැක්කහම ආස්වාදයන්ගේ වටිනාකම බහිඳ පටන් ගන්නවා මනසින්. ওই ආස්වාදයන්ගේ වටිනාකම මනසින් බැහැලා යනකොට 100ට 100ක් එක සැරේ බහින්නේ. එක එක මට්ටම් වලින් බහින්නේ. සතලපා ගත වෙන මට්ටමේ ඒවට වැටෙන ආස්වාද තියෙනවා. නීච ආස්වාද. ඒ නීච ආස්වාද නිසා දසා කුසල් කරනවා. නීච ආස්වාද විඳින්න. ඒ නීච ආස්වාදයට ඕනිකක් කරනම එක විදිහට වගේනේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, බොරුවෙන් රවටලා, කේලමින් බිදෝලා, පරසවාදයෙන් ප්‍රලාප කියලා මේ වගේම හිස් වදෙන් දොළෝලා, ලෝභ තරහ මෝඩ ඔය හැම එකකින්ම ගිහිල්ලා දසා කුසලිය මුල් කරගෙන යම්කිසි ආස්වාද භුක්තියට බහිනවා කියන්නේ. ඒක බරපතලයි. මේකේ තියෙන අපායගත වෙන කොටස. තද බල කොටස. මේ ඒකට හේතු වෙන්නා වූ නීච දේවල් ඉතිල්ලාම දකිනවා මේ උපේක්ෂා ඥානෙට ගෝචර වෙලා. ඒ සකස් කරණීය උපේක්ෂා ඥානෙ ඉඳගෙන සංකාර උපේක්ෂා ඥානෙ. ඔහොම ගිහිල්ලා කියලා උපේක්ෂාවේ හිනෝට වහිනවා. කොයි මොහොතක හරි. ඒ වින්නේ කවුරු හරි අර සම්පත්තිය තියෙන්න ඕනේ. මේ කියන්නේ සද්ධර්ම ශ්‍රවණී, සත්පුරු සංසේවණී, යෝනිසෝ මානසිකාරේ, ධම්මාදාන පිළිවෙතෝ මේ දරුත් තියෙනවානේ. අන්න ඒ වගේ. ඊ හතර කැබ්බෙච්ච මොහොතකදී මොකද වෙන්නේ? අර වැහැගෙන වැහැගෙන ගිහිලා අනුලෝමක් ශාන්තියට පත් වෙලා තිබිලා. අර ඒකෙන් ගිහිලා ගිහිලා අනුලෝම වෙලා තිබුණා කියන්නේ සංකාර උපේක්ෂා ඥානෙටකන් ඇවිදilla. සිනෝල්ට වහින්න නම් මේක අසාරයි කියන ගැඹුරු මොහොතක් ඉන්න ඕන. ඒ ගැඹුරු මොහොතක ආපුහම සම්පත් අසාරයි කියලා. මේ සම්පත් කියන්නේ අසාරයි වැඩක් නෑ මෙයා තිත්තයි. කිරි දනක් එනවා. මට නම් එපා. අන්න අතහැරලා ගියා. ඔක්කොම නෙවෙයි. සතර පහ ගතේන කොටද. මෙන්න මේ අවස්ථාවේදී නම් සෝවන් ඵලේ. සෝවන් ඵලයටපත් වෙච්ච කෙනා ආස්වාද මුල් කරගෙන සතර පහ ගතේ වෙන මට්ටමක් ඇන්නම් ඒවා සිනෝල්ට ගියා. අනිකාර උපේක්ෂාවේ තියෙන්නේ මත් සමානව. අමාරුව තියෙන්නේ මේ මාර්ග අනුගාමිකත්වයේ. ඵලී ලැබුණා නම් ඒ හරිය දුක කියන කොටසට වැටුණා. අන්න ඒක ආර්යයන් දකින්න දුක. දුක සත්‍යය. එයා දකින්නවා සැප දුකයි කියලා. එදාට. ඒ දෙකක් සැප දුකයි කියලා දැක්කේ නැති කෙනාට මේ ලෝකේ සැපක් කියලා තියෙනවා නේ කැමසිය දෙයක් කියලා මතක් වෙනවා. සැප දුකයි කියලා දැක්ක දාර දකින්නවා කැමසිය කොයිද ලෝකේ? සැප වියනේ. ඒක දුකනේ. අන්න ආර්ය දකින්න දුක. දුක ආර්ය සත්‍යය. දුක ආර්ය සත්‍යය වෙනයි. දුක ආර්ය සත්‍යය හැමතැනම දකින්නේ අනිත්‍ය දැක්කත් දුක්ඛ දැක්කත් අනාත්ම දැක්කත් ආස්වාද දෙන ප්‍රියමනාප යන යමක් ලෝකයේ ඇද්ද ඒ පිළිබඳ දුක දකින්නවා. සෝවාන් වෙනකොට දකින්නවා සතර පාගතව වෙන මට්ටමේ මිති විච්චේ වේ ආස්වාදයන් දෙන දුක. ඊට පස්සේ දකින්නවා සකෘදාගාමී වෙනකොට මේ කාම වස්තුන්ගේ තියෙන ලොකු දුක. දැක කොටස මැදිලා යනවා. ඊට පස්සේ කාම වස්තුන්ට සම්පූර්ණ දෙන්නේ නැහැ මේ දෙවියෝ මනුස්සෝ කාමයන්ට. 100ක තැනක් දෙන්නේ නැහැ. ඒ තැන 100 නෙමෙයි 100 හුඟා ගන්න කඩු වෙලා ඉවරයි සෝවාන් වෙනකොට. ටිකයි තිබුණේ. සකෘදාගාමී වෙනකොට ඒකෙනුත් කොටස දුකයි කියලා දැක්කා. ඊතර ඉක්ම ගියා. දෙවෙනි අර්ථ චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය දකින්න අනික දැකලා ඉවරයි. තුන්වෙනි වතාවට මේ කාම සම්බන්ධයෙන් ගින්න කාම කියන්නේ මහ නීචයක් කියලා දකින්නවා. කාමයන්ට ඊතරින් කාමයන්ගෙන් මිදෙනවා. කාමී වසාරයි අනනාගාමී වුණා. එතකොට රූපරාග අරූපරාග ආදී වශයෙන් තියෙන ඉතුරු ඔක්කොම අරිහත් ඵලෙදී සිය ලෝකේ ඇති යම් තරමක් ඇද්ද ඒ සියලු ආස්වාදයේ දුකයි කියලා දකිනවා. ඒ දකින්න ප්‍රඥාවයි. විඳින එකින් නෙවෙයි. විඳින එක ආස්වාද දෙයිනවා. ඒක මහා භයානකයි. අන්‍යර්ථය දකිනවා. දැකලා වෙලා හිටන් දුක්ඛ බයට එන එක දුක දුක මේ ලක්ෂණේ දකින්නේ. දුක ආරි සත්‍ය කියන එක දකින්නේ සැපයි සැපයි කියන්නේ මේ අන්තු මාත්‍රයක්වත් මේ ලෝකේ සැපයි කියලා ගන්න එකක් නැහැ. ඒ සියල්ලම දුක් ගොඩේ. ගිනි ගොඩේමයි. ඔන්නෝක දැකදාට අරිහත්තේ අවසානයේදී. ඒ දැකීම කියන්නේ නිකන් දැකීම නෙවෙයි අත්හැරීම වැලි මිදියාමත් එක දැකීම. ඔය ක්‍රමයටයි මාර්ගඵල ලබන්නේ. ඉතින් ඕක ඔහෙන් පටලවන්න කියලා හරියන්නේ නැහැ. ඉතින් ඔය කන්නන් මෙන් විසඹ ඵල රිස්සේ මන් සන්තෝෂ කර කිම ඵල සිස්සේ ඉතුරු වෙච්ච සිස්සේ මොකද්ද? අන්න ඒක ඉතින් දකින්න අලත්. එතන පළවෙනි එකෙන් පරිනවා කන්නන් මෙන් විසඹ ඵල රිස්සේ. සිසිසි අඹ ඵල කනවා. අනත් ලක්ෂණ විග්‍රහ කරන්නේ. ආස්වාදී බලාගෙන ආස්වාදීර මත් වෙලා ආස්වාදී කන්න පටන් ගින්දි සතුටු වෙවි ඉන්නවා. අන්තිමට මැරිලා යනවා. නෙන්න මොකක් හරි දඩුකක් හැදිනවා. ඔක්කොම ඉනවා ඇත් දෙකන් දෙවිලා ගියා. මෙච්චර කල්වලු ගම්කට මොකද හම්බ වුනේ? ඇඟ හිරි වැටෙනවා කියන කොටත්. දැන් අපි හොදරම දන්නවා තරුණ වයසේදී අසන්ද වෙනවා. ලාබාල වයසේ අසන්ද වෙනවා. මැදි වයසේදී අසන්ද වෙනවා. ඇසිඩ් කාලේ අසන්ද වෙනවා. වසවිද කාලේ අසන්ද වෙනවා. නුයි කාකාරී මේ අපි ඇස් දෙක 100ට 100ක් ගියේ. මැරෙන එක එක විදිහට පේන්නේ කීයෙන් කී දෙනාටද? එතන 100ට කී දෙනෙක්ගේ හදිසි අකාලේ අන්දීට මන්ද වෙනවද? ඉතින් මේක අපි බයක් නැද්ද දැන්? මතක් වෙනවද? ඊ જાතිය ඇත් එකක් නේද මටත් තියෙන්නේ. මේක කොයි විදිහේ අන්ද වෙයිද? ඒ වුණම මේ ඉතුරු ජීවිතය අවසානකම් ගෙවන්නේ මොන විදිහෙන්ද? මොන තරම් බයක්ද? මොන තරම් මේ කැළඹීමක් එනවද හිතට? ඉතින් මෙහෙම ඇත් එකක් අරින්න සුන්දර ලෝකයක් මවම සන්තෝෂ වෙනවා කියන මොන මොඩකමද? අදහස එනවා ඊට පස්සේ. මෙන්න මෙහෙමයි යථාර්ථය දකින්න පටන් ගන්න. ඊට පස්සේ බය වෙනවා ඒකට. මේ මේ ලස්සන එක නෙමෙයි කොහොම හරි මේ ජීවිතය අවසන් වෙනකම් මේක මේ රැකෙන්නේ නැත්නම් ඇත් එක නැති වුණොත් අයි ටිකට වාඩුයි. මොකද මුළු කයම නැත්නම් ඇත් එක ඕනේ නැහැ. මොකද ප්‍රශ්නයක් නැහැ. කය පෝෂණය කරන්න ඇත් දෙක ඕනේ, කන් දෙක ඕනේ, නාසය ඕනේ, දිව ඕනේ, කයරත් ඕනේ. ඒකින් එකට පෝෂණය කරන එක ටිකක් අන්‍යෝන්‍ය ආධාරයක් ඕනේ. මේක හදිසි හෙන කාලේ හරි මැරිලා ගියොත් එන්නේ. ඉදා තමයි ඇස් දෙක ඕනින්නේ, කන් දෙක ඕනින්නේ, ප්‍රශ්නයක් නැහැ. අනික පොතේ ගන්න එකක් නැහැ. නැවත එහෙම නෙවෙයි නෙවෙන්නේ. අපිට ඕනේ කියන්නේ. ඉතින් ඇස් දෙක අඳ වෙන අනිකා තියෙන මැරෙනක අවුරුදු ගානක් තියෙන. ඉතින් අතක මෑරෑන ඔකගේ පිරිසන ඉල්ල නැතලා ඉන්න ඕනේ. කොයි තරම් දුකක් විඳිනවද? ඇඟ ඔක්කොම තියෙන ඇස් දෙක තියෙන කන් දෙක විහිරි වෙනවා. ඉතින් කන් දෙක විහිරි වුණාම විශාල මානසික පීඩාවක් ඉඳ වෙනවා. මේ ඔක්කොම හක් වෙනවා. ඉතින් ඕක තමයි ඇත් දෙක හද දෙක තමයි ප්‍රධාන වශයෙන් බිහිරි වෙන්නේ. කර්ම විපාක වලටත් ඉන්නේ ඒකයි. ඉතින් නාසයේ දිවකය අඩු වෙන්නේ නැහැ. ඉතින් අංශභාගී වාගේ හැදිලා ඇට දුර්වල යන එක තමයි කයට වුණොත් වෙන්නේ. ඉතින් දිවට වුණත් වෙන්නේ පිළිකාව කරේ හැදිලා ඉවරලා ඉතින් කඩ මෙය කුඩිය යන්නේ. වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න පුළුවන් ලෝකයේ ඇතුළ දැන් ඕක තමයි කියන්නේ මහා ප්‍රඥාව ඇති බුදුරජාණන් වහන්සේට. මහල්ලේ දැකකම මොකද හිතුනේ? මේ මහලු වෙන කය අරගෙන මේ ශ්‍රී ලංකාවේ මොනතරම් හිස්දයක්ද? මොකද්ද මේ මොඩ වැඩි? උන්වහන්සේ එක මොහොතකින් මතක් වුණා. ශ්‍රී ලංකාවේ මේක වැඩක් නෑ යන් ආපහු කියලා ගියා. මාස ගානකට පස්සේ ආයි සැරයක් ගියා. ගියාට අර බලාපොරොත්තු වෙච්ච එක වෙනස් වුණේ නෑ. ගියේ තවත් පරිේෂණ බලන්න. යනු ලිඩි දැක්කා. උස්සගෙන යනවා. අපි ලෙඩ වෙනවද? ඉතින් මේ ලෙඩ වෙන කුණු කයක් අරගෙන අපි මේ ශ්‍රී ලංකාවේ දාගලන්නේ. අනේ උන්වහන්සේගේ ඥානෙ. අනිකේ ලිඩි දැක්කාට පස්සේ ගොවේ දෙන කුණක් අපි ඉස්සරහට වුණා අසුබලක් අපි යන් අනිත් පැත්තේ සෙල්ලම් කරන්න යනවා අනිත් විදිහට. දැන් මෙයා හැම නෙමෙයි උන්වහන්සේ අර මහා ඥානීය මොහුකුරාගේ නුවණට ලෙඩා දකින්නකොට මේ කය ලෙඩ වෙන කයක් නේද? මේ ලෙඩ වෙන කයක් අරගෙන මොන සන්තෝෂයක්ද? වැඩක් නෑ සන්තෝෂ වෙලා. මෙහෙම ගුණ ගොඩවල්ද මේ අපි ළඟ තියෙන්නේ? ගියා. අයිසරේ බෙදන්න. මැරිලා. මැරිච්ච කෙද්ද දැක්කා. අපි මැරෙනවා කොයි කොයි මොහොතෙත් මැරෙනවා. ඉතින් මෙහෙම මැරෙන අකාලේ වැරලා වෙනසිරත් යනවා. එහෙම කයක් කරගෙන මොන සන්තෝෂයක්ද? මේ මෙහෙම ගුණද මේ? එතකොට උපදී ලෙඩ වෙන එක, වැහැරෙන එක, මැරෙන එක ඒකාන්ත උරුමයි. ඉතින් එහෙම එකක් අරගෙන ඉවරලා හිටන් මම මොනවද සන්තෝෂ වෙන්නේ? මට වැඩක් නැහැ මේ සන්තෝෂේ. මොකද්ද මේක ගන්න පියවර? මේකෙ මිදෙන්න බැයිද? ඉතින් ඒතකොට දන්නවා ඉරිසෝරු දැකලා තියෙනවා. ඒගොල්ලන්ගේ දහම් අහලා තියෙනවා. ඒතකොට ඉගෙනගෙන තියෙනවා. ඒවෙන් දැනගත්තා අපි පෙර බව ගැන අනන්තිය පටන් ඉනේ හැටි, ඉදිරියට යන හැටි, ඒ සතර ගමනක් තියෙන හැටි. ඉතින් උන්වහන්සේ දකිනවා මේ ගමනක් තුර කොච්චර නම් විඳලා තියෙනවද? මොනතරම් දුක් විඳද? තව ඉදිරියට කොච්චර යන්න තියෙනවද? මේකෙන් දැනසුමක් නැද්ද? හරි දැන් මොකද වෙන්නේ? ඔබ භයානකයි ඉන්නේ එක. ඉක්මන් කළා මේකට ප්‍රතික්‍රමයක් හොයන්න ඕනේ. අන්න උන්වහන්සේට ආපු නිගමනේ. අර ඔක්කොම අතහැරලා ගියේ යථාර්ථය හොයාගන්න. මොකද කාටවත් මේක අහුවේ නැහැ. ඔක්කොම මේකලා කිය කී යනවා. එක එක දෙන උපදිනවා. මේ උපදින සාකල් කවදාවත් මේවා මිදෙන්න බෑ. කොච්චර හොඳ එකක් කරලා පින් කරලා උපන්නත් මේකේ මිදෙන්න බෑනේ. ඉතින් මොකද ඒක වැදීම? කවුරුවත් දන්නේ නැද්ද මේක උපදීම නතර කරන කෙනෙක්? අන්න උන්වහන්සේ එතනයි කෙලිම හිටියේ. ඉතින් එන උන්වහන්සේ රැති වුණානේ මේ අනික ඔකට වල 100,000 ගුණයක් ආස්වාද සම්පත් ඔක්කොම තිබුණා උන්වහන්සේට. පස්සේ යන්න බැරිය කියන්න බැරිය. තරුණ කාලේ නමයි කියන්න බැරිය. බෑ යථාර්ථයේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අර ගින්න දකින්නකොට ආස්වාදය දෙවෙනි තුන්වෙනි වෙනවා. ආයි නැගින්නේ කවදාවත්. ඉතින් ඒ ගින්න හරියට දැකේ නැත්නම් තමයි ආස්වාදය කියලා ඒක කැමැතිය පවත්න්න ඒවා ලෝකේ තියෙනවනේ. බුදුදහමට විරුද්ධව යනවා. අධර්මී ධර්මයේ කරගන්නවා. අවිනේ විනේ වෙනවා. ඒතකොට කියන බන නොබන වෙනවා. අබයන්නේ කයිනේ. ඒකනේ වෙලා තියෙන්නේ. ඔව්. ඔව් දැන් මෙහෙමයි. ඊ දෙක උතින් දකින්නා මෙහෙම. මැරුණේ කොහමද? ඒක වරනවා. සමහර වෙලාවට නිකම්ම මැරෙන්නේ නැහැ මිනිහේ. දැන් උන්වහන්සේ කල්පනා කරන මිනිහේ මැරිලානේ. මිනිස්සු කොහොමද මැරෙන්නේ? දැන් කල්පනා කරනවා. ගස්වලි වැහලා මැරෙනවා. ළිර හැදිලා මැරෙනවා. දුක් විඳලා මැරෙනවා. කණ්ඩ නැතුව මැරෙනවා. පිපාසයෙන් පෙයිලා මැරෙනවා. හුස්ම ගන්න බැරිලා මැරෙනවා. විවිධ ආකාර ප්‍රශ්න වලින් මැරෙනවා. කොච්චර පෙළෙනවද මේ මරණය කියන එක ලේසියෙන් හම්බෙන එකද? මේ කයි කොච්චර පෙළෙනවද? පෙළෙන ලක්ෂණේ දැක්කම අනිත්‍ය දකින්න. එතන. ඉතින් මෙහෙම එකක් අරගෙන කොච්චර බයද මේ හොඳයි හොඳයි කියලා අල්ලගෙන ඉන්න. බය ලක්ෂණේ දැකලා දුක ලක්ෂණේ දකින්න. ඉතින් මෙහෙම කයක් අරගෙන ඉඳලා හිටන් මේ සුන්දර ලෝකේ නඩපේකා මැරිලා ගියාට පස්සේ මොකද ඉතුරු වෙන්නේ හරේ? අනත් ලක්ෂණේ දකින්න. ඉතුරුම දකින්න. ඒ තුනේ කෝක හරි කමක් නැහැ. Taman පුරුදු කරගෙන ආපු අනිත්‍ය දකලා නාම සසිරේ පුරුදු කරගෙන ආවි මොනව හරි වල්ලා. ඉතින් ඒ ලක්ෂණේ වුරු කරගෙන අනිකවත් දකින්න. දුකනක්. තමන්නේ දුක ලක්ෂණේ නිතර කුණු කරලා තිබුණා විදර්ශනා කරලා. දුක ලක්ෂණේ මුල් කරගෙන අනිත්‍ය අනත්ත දකින්න. අනත ලක්ෂණේ ප්‍රදාන කරගෙන තිබුණා. අනත ලක්ෂණේ මුල් කරගෙන අනිත්‍ය දුක දකින්න. ඒ තිලක්ෂණේම දකින්න එකක් දකින්න කොට. එකක් කරලා අනිකන දෙක ඉන්නේ. එකක් දකින්නට අනිකක් දකින්න. හැබැයි දකින්න ප්‍රදාන එකක් තියෙනවා. තමන් පුරුදු කරපු ක්‍රමී. රූපී අනිත්‍ය වෙන හැටි වේදන අනිත්‍ය වෙන හැටි වචන කීක හිටියර බෑ ඒක හරියට තේරුම් ගන්න තිබුණා විදර්ශනාවේ වැඩිලා තිබුණා අනිත්‍ය ලක්ෂණේ මොල් කරේනේ දුක අනාත දකින්නවා කවුද මේ සසර හරි භයානකයි දැන් අපි කතා කරනකොට ඒක දැනගත්තා ඇගිය මොකද්ද වල්ලා තිබුණේ ඒක පාර යාගේ අදහසක් එනවා අනේ මේක හරි අසාරයි එන අනාත ලක්ෂණේ වඩලා තියෙන්නේ අනිත්‍ය සසර කියන්නේ හරි භයානකද යන්නේ යා දුක ලක්ෂණේ වඩලා තියෙන්නේ අනේ මේක හරි මහා පෙළෙන එකක් නෙමෙයි හැමදේම අනිත්‍ය ලක්ෂණේ වඩලා තියෙන්නේ හොයාගෙන පුළුවන් ඒ ත්‍රිලක්ෂණේ කොහෙද වරලා තියෙන්නේ කියලා. ඒ ලක්ෂණේ මුල් කරගත්ත භාවනාවකින් එයා ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට එයා ඒ අනුසාරයෙන් දුක්ඛ දකින්න අනත්තක් දකින්න. භයානකත් එන්නේ විතර සීහි කරලා පුරුදුනාම අනිත්‍යත් දකින්න අනත්තක් දකින්න. අසාරත්‍ය දකලා පුරුදුනොත් අනිත්‍යත් දකින්න දුක්ඛ දකින්න එයා ප්‍රදාන කරන්නේ. එහෙමයි යන්නේ. ඔය ඔක්කොම දැකලා ලබන අනුලෝම ශාන්තිය. ඔය කෝකෙන් හරි ලබන්නේ අනී මේ සම්පත් කියන ඒවා මහ භයානකයි. සම්පත් කියන ඒවා මේ පිරිනිවතක තියෙන ඒවා. සම්පත් කියන ඒවා කිසිම හරයක් නැහැ. මේවත් අල්ලගන්න ගිහ තමයි මේ මරවුගුල් වලට මේ කොටු වෙලා ඉන්නේ. ඔක්කොම මේ ක්‍රමයා මරවුගුල්නේ. මේවට මොනවද තැනක් දෙන්න පුළුවන්? දැන් මේ අපි මේ කල්පනා කරනවා තදංග ප්‍රහාණය. තත් අංග. ඒ කතා කරන මේ හිතන මොහොතේ දැන් ප්‍රහාණයිනේ. දැන් මෙතෙන්දිත් අපිට මේ පංච නීවරණ ප්‍රහාණයි. තදංග ප්‍රහාණය කියන්නේ කෙලෙ නෙමෙයි. පංච නීවරණ කියන්නේ දැන් මේ බණ අහන්නේ පංච නීවර නැහැ කාමච්ඡන්දේ තිබුණේ නැහැ දැන් ව්‍යාපාදේ නැහැ තීන විදුද්දච්ච විදිකියා පහම තුනම නැහැ පහම නැහැ නීවර ප්‍රහාණය වුණා තදංග ප්‍රතත් අංගේ ප්‍රහාණයි ඒතර ඊට පස්සේ මේක භාවනානි යෝග්‍යක විස්කම්බල ප්‍රහාණය වෙන අනිවාර් ඉතින් සමුචේත ප්‍රහාණය වෙනවා මාර්ගඵල ලැබුවා ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කෙලෙස් එක්කම සමුචේත ප්‍රහාණය වෙනවා දැන් කෙලෙස් උත්යන් තදංග ප්‍රහාණයි මේ බණ අහන වෙලාවේ භාවනානි යෝග්‍ය වෙනකොට විස්කම්බල ප්‍රහාණයි ඒ තම තනියම නා භාවනාවක් ඉන්න වෙලාවේ ඒක ප්‍රගුණ කරේ නිතරම තිබුණොත් විස්කම්බන ප්‍රහාණියට වත් දෙලා යනවා. ජතා භෝධිය දැක්කොත් සමුච්ඡේද ප්‍රහාණිය වෙනවා. සමුච්ඡේද ප්‍රහාණිය ක්‍රමක්‍රමයෙන් විල අනුලෝමක් ශාන්තියදී සංකාර උපේක්ෂා ඥානෙ සමුච්ඡේද ප්‍රහාණ වෙලා. මාර්ගඵල ලැබෙනාට පටිපස්සද්දි නිසලගෙන දෙකක් එනවා. ඒකෙන් ප්‍රහාණ පහ. තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද්දි නිසරණ. ওই නිසරණයට යනකම යනවා ප්‍රහාණිය වෙවි. පටිපස්සද්දි ලබන්නේ මාර්ගඵල ලබන මොහොතේ. ඒ කියන්නේ පටිපස්සද්දි කියන්නේ ඒ මොහොතේදීම ඔහු බැඳීමේ නිදහසල සැහැල්ලුවට වත් වෙනවා. එදා පටිපස්සද්දි කියන්නේ ඒ මාර්ගඵලයේ ලැබෙනකොට. ඊට පස්සේ බල කල්පනා කරලා බලනකොට මං ඒක දැන් සරිසරන්නේ නැහැනේ. ඉක්ව ගියා. ඒක ඉනිසි දැන් නැහැනේ. නිසරණ ප්‍රහාණය අවබෝධ වෙනවා. ඒකයි කරන්නේ. ඔව් ඔව් එතනදී අසාරයි කියලා තේරිච්ච එක ඔව් මූලයේදී දැක්ක අසාරත්වයට ඉතින් පූර්ව භාග නොවනේ පළමුව පූර්වවග්න පළමුව පළවේ මගනන බෝධි මූලයේ පහළ වුණා. අන්න ඒකයි. ඔම එනේ කියලා ගියේ. ඒක තමයි ගියේ කරන්නේ. අන්න ඒක ඔක්කොම ඉලා තින්නේ ඒකයි. ඒ බින්දුවට දින අධිදී අධිර තැන. ඒකෙන් තැන දුන්න බින්දුවට තැන දුන්න කියන්නේ ආස්වාද ගන්නද රින වලට තැන බින්දුවක් නෙමෙයි. ආස්වාද කියන්නේ රින. අපි හැවටලා ඉන්නේ තන කියලා. ඉතින් ඕකට වටිනාකම දීලා තියෙන අවිද්‍යාවෙන්. අන්න ඒකයි. ඔව්. දැන් මොහතකින් නැති වෙන දේ කිව්වට අපිට ඕකේ ප්‍රියමනාපය ඇරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නක මෙහෙම දෙයක් යම් කිසි කෙනෙකුට මොහතකින් අතකාර නැති වුණා. එයාට මොකද දැවුනේ? දැන් මොකද දැවුනේ? ඒකත් මොහතකින් වැදිලා නැති වුණා. එකක් හිදුණා. එකක් දැනුන්නේ නැහැ. ඒ රිදීමක්. මේක දෙකක් තියෙනවා නේද වෙනස? මේ එක මොහතක හිදුන එකට පිළිනවා කියලා දකින්න. අත ගාගුහම ඒක අසාරයි කියලා දකින්න තව වැත්තක්. ඒක අත ගාගා හිරුපත කවුරු හරි කපලා දාලා ගියා. දැන් මොකද කරන්නේ? ඒක දැක්ක එකනේ. අනේ මේ සුවයි සුවයි කියන එකට හත දීගෙන ඉති අයිකෙනි කතා කරගෙන ඒක කපලා ගියා. වෙච්ච දේක හැටි. සුව වින්ද අතරම පහළ වැදිලා. අන්න දකින්න තව එක අනත්ත දකින්න. මොකද? මොහතකින් කැඩලා විඳිලා විනාශ වෙලා ගියා. මොකද්ද? ඒක තමයි මේ සුව විඳිලා තිබුණේ. අනේ සුව කියන එක මොනතරම් අසාර දෙයක්ද? මේ මේ අසා කැඩලා විඳිලා විනාශ වෙලා යන එක නේද සුවේට වාජන කරන්නේ තියෙන්නේ. අන්න අනත්ත දකින්න හැටි. එත දකින්න අනත්ත. අනිච්ච නෙමෙයි. අනිච්ච පිළිෙන කොටමයි දකින්නේ. අන්නේ පිළිෙන එකමයි.
මේ
දුරු තමයි බය දකින්න. අන්නේ. ඔව්. දුක දකින්නවා. ඒතකොට අනත්ත දකින්නේ අසාරත්වේ. අනත්තන් අසාර කට්ටේ නැති දුකන් බයට ඇති කිවි එකයි. බයට එන.
අනිත්‍ය තුල අනිත්‍ය වීම තුල අසාරත්වේ දකින්න එක සිද්ධ වෙනවා.
අනිත්‍ය අනිත්‍ය හැකියි. අනිත් අනිත්‍ය තියෙන්නේ අසාරත්වේ දකින්න. ඔව්. ඉතින් ඒක අනිත්‍ය වලට විග්‍රහ කරලා හරියන්නේ නැහැ.
ඒ තුලින් අසාරත්වේ
දකින්න. අන්නේ ඒකයි. ඉතින් අනිත්‍ය වුණාට බෑ. අනිත්‍ය නිසා විඳපු සැපේ වෙන එක බලන්න ඕනේ. අර හරියට ඕකත් අර මරණ සතිය වාගේ. දැන් මරණ සතිය කියන අද පුරුදු විලන්නේ මැරෙනවා මැරෙනවා කිය කිය ඉන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරේ මැරෙනවා නම් මොකද කළ යුත්තේ මුල කල්පනා කළාද? අන්න ඒකයි කිව්වේ. මරණ සතිය දින එතන. මැරෙන එක නෙමෙයි මරණ සතිය. මැරෙන බව දැනගෙන අප්‍රමාදයෙන් යුතුව මාර්ගය වඩපල්ලා. අප්‍රමාදයෙන් යුතුව මාර්ගය වඩන නම් මැරෙන එක මුල් කරගෙන දැනගෙන. ඒකට මරණ සතිය කියනවා. මරණ සතිය වැඩින්නේ එහෙම මරණානුස්සතිය වැඩින්නේ මරණානුස්සතිය නිවන් වග. මැරෙනවා මැරෙනවා කියවට නිවන් දකින්නේ නැහැ. ඒ වෙයි කැඩෙනවා බිඳිනවා විනාශ වෙනවා කියවට නිවන් දකින්නේ නැහැ. කැඩෙනවා බිඳිනවා විනාශ වෙනවා කියන දේට ගෝචරදී අපි හැප සම්පත් දිනවා කියන ඔකෝම තියෙන්නේ ඒකේ. කැඩෙන බිඳින විනාශ වෙන ඒවා. එහෙනම් ඒක විනාශලා යන එකක් අරින්නේ ඒකේ හැප සම්පත් දිනනවා අන්තිමන මොකද වෙන්නේ? කැඩලා බිඳිලා විනාශලා ගියාම ඉතුරු වෙච්ච හැප සම්පත් දියකුත් නැහැ විඳපු එක හරියකුත් නැහැ මේ ඒක වස්තුවත් විනාශලා ගියා. ඉතින් ඒ හම්පත් මොකද? අන්න අදහස ආව. අසාරාත්‍ය දකින්න දෙන්නේ. කැඩෙන විදිනවා කියන එක රුකුලක් විතරයි. ඒ කැඩෙන විදින එක දැකර විතරයි. යථාර්ථය දකින්න බෑ. ඉතින් ඒක තමයි අද ඔක්කොම කැඩෙනවා විදින ඔක්කොම වැළඳිනානි ඔක්කොම වැළඳිනානි ඔක්කොම ඉවරයිනි. මේ වැඩක් නැහැනි කිය කී ඉන්නවා. දකින්න නැත්තේ ඒකයි. කැඩෙන විදින විනාශ වෙන දේ පිළිබඳව ඇයි පස්සේ යන්නේ? ඇයි හොඳයි කියන්නේ? එතන යන්නේ නැහැ. වාගේ යන්නේ. අනත දකින්න නැත්තේ ඒකයි. අන්නේක අනත්ත අසාර කටේ නැති. අන්නේක කියන්නේ. ඉතින් අනත්ත නම් අසාර දකින්න ඕනේ. අසාරත්වය දකින්න ඕනේ අනත්ත දකින්නේ. අසාරත්වය දකින්නේ මෙච්චර කල් ජීවිතයක් අවසානකම් ගත කරලා මහලු කෝර සම්පත් එන්නේ ජනාධිපති කියලා හිටියා මැරිලා. ආරංචියක් අවුතේ. අනේ ඉතින් මෙච්චර කල් කරපු එක මොකද යාට හම්බ වුනේ? අසාරයි. යාර මොකුත් හම්බ වෙලා නැහැ. බැලුවා මෙච්චර කල් කරපු මොනවා හරි කරපු ගතිය උනා ඒකත් අරින් ගිහිල්ලා. තවදිනක දුක් වෙනවා. අර ඔක්කොම නම්බුකාරකම් ඔක්කොම තියුනේ තතර අනන්තර ඉවරයි. අද ගියාම බල්ලෙක් විතර අන්න ගිහිලා වල. කිව්වොත් එහෙම මොකද වෙන්නේ? දැක්කා නම් එහෙම. දකින්නකොට අනේ සම්පත්තිය කියන අසාරත්වේ. මේ නැලසිල යන එකේ තියෙන මොනවද වටනවා කියලා හිතාගෙන ඉන්නේ. ලෝක සත්‍ය ඔහොම නේද මේ සැරිසරන්නේ. මොනතරම් අසාරද මේ සම්පත් කියන්නේ. අන්න අනත්ත දැක්කා. අනත්ත දකින්න එකට අවශ්‍ය වෙනවා අද්දුවන් අනියතන් කියන මේ දෙක. අනිච්ච නෙමෙයි. අනිත්‍ය කියලා කියන්නේ සංස්කෘත වචන අද්දුව කියන එකට. අද්දුවන් මේ අනියත. මොකද අනියත කියන වචනේ නියතවාද අනියතවාද කියන දෙකක් ඒගොල්ලන්ගේ තිබුණා. ඒ කාලේ. ඒ අනියත වාද තිබුණා මිසක් අනියත නිසා සම්පත් අත්හැරින්න ඕනේ අසාරයි කියන එක තිබුණේ
නැහැ.
අන්න එකයි වෙනස. අනියතයක් තිබුණා. ඒක ඒකච්ඡ සාස්වද වාදයේ දැැත්තා. කොටසක් ස්ථිර නැහැ. අත්හැරියේ නැහැ. කොටසක් ස්ථිර නැහැ. ඒක බබලෝ ස්ථිරයි. ඒකද වැස්සා. අන්න ඒකට ඒකච්ඡ සාස්වද වාදය කියනවා. කොටසක් අනිත්‍යයි. අන්න අනිත්‍ය ගැත දෙන උතන්න. ඊ අනිත්‍ය තමයි මේ බුද්ධහමිට පැටලෙන්නේ. බුද්ධාමි අනිත්‍ය කියන එක නෙමෙයි තිබුණේ. අනිත්‍ය තියෙන්නේ කොටසක් නෙමෙයි සියල්ලම අනිත්‍යයි. ඒ සියල්ලම අනිත්‍යයි කියන බොරුවක් නෙමෙයි. සියල්ලම අනිත්‍ය නම් මොකද්ද ගත තීරණේ? සැප සම්පත් ඉදගෙන හිටපුවා එකක්වත් ඉතුරු වෙන්නේ. මොකද්ද ඉතුරු වෙන හරේ? කෙවල ඇවිරුණාම. ඉතින් අපි කොච්චර කාලයක් මේ සැප සම්පත් අනන්ත සංසාරේ විඳලා තියනද ඔය කියන ඒවා? කොච්චර ගෑනු අරන් ඇද්ද? කොච්චර කාම සම්පත් විඳලා ඇද්ද? කොච්චර දෙව්ලෝක සම්පත් කිනියා විඳලා ඇද්ද? බඹලෝක සම්පත් කිනා කොච්චර විඳලා ඇද්ද? දැන් කෝ එකක්වත් මොකද වුනේ? ඒවා ඔක්කොම ගෙවිලා ගිවිලා වැනතිලා ගියේ මොකුත් හරියක් ඉතුරු කරන්නේ නැතුව. එහෙනම් දැන් කරන්නේ වට මොකද වෙන්නේ? හරියක් ඉතුරු කරන්නේ මෙච්චර කලු ගෙවිලා ගිහිල්ලා. ඒකත් ගෙවිලා ගිහිල්ලා. හරියක් ඉතුරු කරලා නැහැ. ගෙවිලා ගියා කිව්වට බෑ. ඔක්කොම ගෙවෙනවා කියලා ඉතුරු බා කියන්නේ නැහැ. එහෙනම් මොකද වුනේ? හරියක් ඉතුරු කළේ නැහැ. අසාරයි අසාරයි. අසාරත්තේ දැක්කහම කියන අනත්ත දැක්කා. ඔව්. ඔව් කයත්තේනේ. කේ වෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු යම් කිසි දෙයක් මෙහෙම දෙයක්. කෙල්ල විනාසයි. ඒ කියේ මොකද්ද? අනිත්‍ය කයත්තේනේ. ක්ෂය වුණා. ජීවිතේ වෙනවනසලා දැම්මා. තව ඒක ජීවත් වෙන අපරුවට. මොකද? දූෂණය කරලා. දැන් මොකද්ද කියන්නේ? අපරාධ කෙල්ල විනාසයි. කෙල්ලගේ ජීවිතේ ඉවරයි. සය සේ වුණා. ඒකෙන් සේ වුණා කියන්නේ පුද්ගලයාට නැගී සිටින්න පුළුවන් ශක්ති විශේෂයේ නැතුව ගියා. ගුණ සේ වෙලා ගියා. අන්න ගුණ හීන වුණා. ඉතින් ඔය ඒ වගේ යම් කිසි දෙයක් සේ වෙලා යනවා කිව්වේ. ඔන්න ඔය අර්ථය. ද අනිච්චං කයට එන කිව්වෙත් ඒකයි. එතන හැම වෙලියෙම මොකද වෙන්නේ? ඔහු හොඳ පැත්තක් තියෙනවා. එකක් නිවන් පැත්ත. අය. ක්‍රේ පැත්ත තමයි ලෝකේ. ඉතින් ඕක තමයි ක්‍රය කියන එක වරද්දගෙන මේ විනාශ වුණා නැති වුණා කියන එක ගන්න. අන්න ඒකයි. ඔව්. අනිච්චං කයත් තේන කියලා විග්‍රහ කරනවා. ඉතින් ක්‍රය තෝරා ගන්න නම් අපි තව ටිකක් එහාට යන්න ඕනේ. උපාද වයත් වෙන අනිච්ච. තව ක්‍රමෙන් කියනවා. උපාද වය අර්ථයෙන් අනිච්චයි කියනවා. අන්න ඒක තමයි පටිච්චසමුප්පාද චක්‍රයෙන් උපාද වෙන්නවා. ලක්ෂණේ. පරිත්‍යාග නිරෝධයේ වැය ලක්ෂණේ පෙන්නවා. උපන්න උපන්න හැම එකක්ම පෙරිලා ගිහිල්ලා වෙලකන් ජරාමරණයට ගිහිලා එතනින් කෙලවර වෙනවා. ඒතර පෙලිනවා. ඒතර ඒ නිසා පෙලිනීමේ කවදාවත් අපිට ජරාමරණ ශෝක පරිදේ දුක් දෝමන සපයාස මිසක් වෙන එකක් හම්බ වුණේ නැහැ. හම්බුනේ ওই ටික. ඉතින් ඔකේ මිදෙන්න මොකද කරන්න ඕනි? ඔය කියන තෘෂ්ණාවේ පටන්ගෙන නිරෝධ කරන්න ගිහිලා ඒ අවිද්‍යාව තුසා නිරෝධ කරලා කෙලවර කරගුවාම මේ ප්‍රශ්නේ මිදුණා. ඒතර වැය වෙන පැත්ත එකක්, මිදෙන පැත්ත එකක්. වැයෙන පැත්ත කියන්නේ ලෝකේ වැය වෙලා මෙච්චර කල් ඉඳි වැය ක්ෂය වෙලා ක්ෂේ ධර්ම. ක්ෂේ ධර්ම කියන්නේ ගෙවෙන ධර්ම නෙවෙයි පහත් ධර්ම. ඒකයි අර්ථය. නමුත් ඒ අර්ථය රඳගන්නේ ඔක්කොම අර වාපු වචන නිසා. වෙනසෙන ධර්ම නැති වෙන ධර්ම ඒකමයි ගන්නෙ. අර්ථේ වැහිලා යථාර්ථය. ඉතින් ඉතා පිරිසිදු ධර්ම මඟ. අතල පිරිසිදුව තියෙනවා. ඒ ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් උදාවි ඥානයේ විග්‍රහ කරලා තියෙන්නේ පරිත්‍යාගෝපාදීයෙදී මේ දුක උදාවි නැහැටි. උදේ ඥානෙට දකින්න ඕනේ. මේක සහවලින් නැති කරලා දන්නේ පරිත්‍යාගෝපාදී නිරෝධය තුලින්. ඒ දකින්නේ වැය ඥානි. ඔක නිත්‍ය ප්‍රකරණෙ පිළිබඳලා තියෙනවා. ඒ කියන්නේ මහා කච්චායන මහ රහතන් වහන්සේ තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ දුන්නේ හොඳට විග්‍රහ කරලා දෙන්නේ දක්ෂ බුදුරණවහන්සේ කවුරු මතය ලැබුවේදී. උන්වහන්සේ කියටුවා තමයි නිත්‍ය ප්‍රකරණෙ. නිත්‍ය ප්‍රකරණෙ ওই ටික තියෙනවා. එතන අනිච්චං කයට්ටෙන් දුක්ඛං බයට්ටෙන් නැත්නම් අසාර කට්ටෙන් ආදි කියලා මේ හැරියුත් හාමුදුරුවෝ ධර්මයේ විග්‍රහ කරලා දේශනා කරන්න දැක්සයි උන්වහන්සේගේ අටුවාවේ තියෙනවා. ඒ තමයි පටිසම්භිදාමග්ග ප්‍රකරණය. ඔය පොත් දෙක සංගායනාවේදී මේ සංගායනා රුඩ වෙච්චා. අද කොන් කරලා තියෙන්නේ. කොන් කරලා ඒක නැත්ත තියෙන්නේ. ඉතින් ඒක වැත්තකින් තියලා මේ බුද්ධෝග සාහඳුරන් කියලා මේ පස්සේ හදාගත්ත යන ගිනි අනුසගින්. උන්වහන්සේට දුක් කියනවා නෙවෙයි. නැව උන්වහන්සේගේ නම ගාවල හරි කවුරු හරි කළා නම් ඒ ඔක්කොම ඒකේ තියෙන්නේ. සංස්කෘත වචන ගන්නේ නැහැ නේ කවුරුවත් නැහැ නෝ විග්‍රහ කරන්න. තේරවාදී පරපුර දුන්නේ ආවට. තිලක්ෂණේ. තිලකුණ. එදින් තිලක්කණ. පාලි වචන. තිලක්ෂණ කියන්නේ සංස්කෘත. චතුරාර්ය සත්‍ය. සංස්කෘත වචනයක්. චත්තාරි අරිය සත්‍යානි පාලි වචනි. සිව් අරිසා සිංහල වචනි. ආර්ය අෂ්ටාංගික මාර්ගය සංස්කෘත. අරිය අටාංගික මාර්ගෝ පාලි. අරිය අටාංගික මාර්ගය සිංහල. කො අපේ භාෂාව දෙනවා. දැන් අපිට ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය ප්‍රතිත්‍ය සමුප්පාදයේ ඕවා කියනෝනේ තේරෙන්නේ. ඔක්කොම සංස්කෘත වචන. මේ කවුද සංස්කෘතයේ සිංහල කියලා දුන්නේ? ඉතින් ඒවට ඒගොල්ලෝ උත්තර දෙන්නේ නැහැ. අපි අහනකොට මේ
සංස්කෘතියේ ගොඩ ගහපු එක තමයි
ඒක. ඒකේ වරද නෙමෙයි උනේ.
මේ භාෂාව අපිට කුරුලා
කියන්නේ ඒකයි. දැන් අද ඉංග්‍රීසියෙන් බලන කියන්නේ නැනම වගේ වැඩක්. ඉංග්‍රීසියෙන් බලන කියන්නේ පද හදන්න වෙනවා. හදලා දුනට ඒගොල්ලන්ට ඒ දැනීම කොහෙන් දෙන්නද දාත්තේ? ඒක උපන් භාෂාව හැංගි භාෂාවක් නෙමෙයි. ගොඩනගාගත භාෂාවක්. ඉතින් ওই භාෂාවෙන් බලන කිව්වට මේ අදහස දෙන්න බෑ. හරි අමාරුයි. අදහස දෙන්න වචන නැහැ. හෙල සකු මගද වාසාවලින් මේ හෙළබස මගදබස කියන දෙක තමයි තියෙන්නේ. සංස්කෘත කියන්නේ සකස් කරගස් කියන එකම තියෙනවා. ඒකෙන් සකස් කරගත්ත වාසාව. සකස් කරගත්ත එක ගාම්භීරකම අහංකාරකම හදව වාසාව. අරකම තමයි. ඒකේ කොටසක් තමයි මගදී වාසාවයි. මගදී වාසාව කියන්නේ මූල පාළිය. ඒක මේ බබලෝ ඉන්න අයගේ වාසාව. ඒතර මේ හෙළබස කියන්නේ බුදු පියාණන් වහන්සේගේ වාසාව. හෙළය. සුද්ධ වාටපත් වෙනම ඒක ආවේ. මේ සීහල ශ්‍රේෂ්ඨ හෙළ වාසාව. සිංහල කියන්නේ අපි බුදුරන් වහන්සේට සිංහල කිව්වේ. සිංහ කියන එකනාගේ පුතා සිංහල. එයා තමයි ඇවිදලා හිටියා මේ රාජ්‍ය පිහිටේ වගේ දිනා තියෙනවා. මොකද්ද මේ අර ඒකට කියන්නේ මේ පොත? ඈ? ආ දිව්‍ය අවධානි. ඒක විග්‍රහ කරලා තියෙනවා. සිංහල අර්ථයේ සිංහලෙන් දෙන්න පුළුවන්. හැඟීම තියෙනවා. හැඟීම නිරුක්ති කරලා හැඟීම වෙනවා ලස්සන. ඉතින් ඒක තමයි විරුද්ධ වෙන්නේ. හදාගත්ත නිරුක්ති වලට පස්සේ යනවා. සිංහල නෘත්‍ය කාණ්ඩ කැපටි නෝ සිංහල නෘත්‍ය තමයි අදහස ඔක්කොම ඉන්නේ. කොයිතරම් ලස්සන ක්‍රමයක්ද? ඔව් මාගදී මාර්ගය ආදී. අන්න දැන් අපි සිංහල නෘත්‍ය තේරුවා. මාග මාර්ග ආදී කියන දා මාගදී වුණේ. මාර්ගය කියන්නේ මොකද්ද? අපි මේ උඩ ඉඳලා පල්ලිහාට එනවා ආයිත් යනවා ආවාසරේට. ආවාසරේ ඉඳන් ආයිතරය පල්ලම් බැලලා ලෝකෙ හැදෙනවා ආයි මෙහි පල්ලම් වහිනවා. ආයතන ලෝකෙ වෙන ආයතන ආවාසරේට මේක තමයි මේ ගමන. මේ මාර්ගය ආදී හිටියා ආවාසරේ. ආවාසරේ කතා කරපු වාසාව තමයි ආදි මාර්ගය ආදි වාසාව මාර්ගදී. පහ එලි කරා පාලි. ඒ කියන්නේ පහ එලි කළා කියලා කියන්නේ මාර්ගය ආදි වාසාව මාර්ගදී වුණා. ඒක මාර්ගය ආදීනේ එතන. එතන මාර්ගය ආදි වාසාවම තමයි පහ එලි කරගත්තාම හම්බ වුණේ. ඒ කියන්නේ පහ එලි කරගන්නවා කියලා කියන්නේ ඇසකන දිවනාසී ශාරීරිය කියන මේ ටික ඉදි කර ගන්නවා. ඔව්. ඒ ටික සංවර කර ගන්න. මනස සංවර නැහැ. මනකේ බුද්ධියක් නැහැ. අනේ බුද්ධියක් නැහැ තමයි මනස සංවරත් තිබෙන්නේ. සුද්ධතාවයේ. ඉතින් තමයි හය මේ ටික කරේ. ඉතින් තමයි එළි උණි. එළි වෙන්නේ නැහැ ඉතකන්. ඒ කියන්නේ කෙලෙස් බිඳින එක එළි වෙන්නේ නැහැ. කෙලෙස් යටපත් කරගෙන ඉන්ද්‍රිය පහ සංවර කරගෙන ඉඳලා ඉතින් සංවර බලෙන් ගියා එතෙන් ධ්‍යාන ලැබලා. මේ පහයිලි කරගත්ත අය කියලා පහයිලි භාෂාව පාලි භාෂාව. මාර්ගී ආදී හිටිය පහයිලි කරගත්ත කට්ටිය. ඉතින් එන වාගදී භාෂාවයි පාලි භාෂාවයි දෙකම එකයි. මේ පාලි වල පස්සේ ඉතින් තව තවත් කැලේ එකතු වෙලා මිශ්‍ර පාලි හැදුණා. අවේ සිංහල සුද්ධ සිංහල සිංහල වුණා වාගේ. ඉතින් ඒතර නමුත් මේ පාලි මාගදී කියන්නේ එකක්. පාලි වල සුද්ධයි මාගදී. ඒකයි සුද්ධ මාගදී කිව්වේ. ඔව්. දැන් අපිට තව කොහෙ යන්න බෑ. බුදුරන් වහන්සේ දේශනා කළ මාර්ගය මොකද්ද කියලා දැන් වැහිලා අපිට ඕක හොයාගන්න බෑ. දැන් එදා බුදුරන් වහන්සේ මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ දේශනා කළා කිව්වොත් ඕක පස්සේ හදාගත්තා. ඒ කියන්නේ එදා අදහස ගත්තා. අදහස අරගෙන පස්සේ ගත්ත මේ පාලි භාෂාව පස්සේ හදාගත්ත එකේ වචන වලට නැගුවා. කියන්නේ අකුරු තිබුණේ නැහැ. සංස්කෘත භාෂාවෙන් හදලා දුන්න අකුරු වලින් ලියුවා. ඔක්කොම කලවම් වුණා. අර කියන්නේ අකුරු තිබුණේ නැහැ පාලියට. පාලි අකුරු නැහැ. ඒකයි හේතුව. ඉතින් දැන් තේ නාගර අකුරු කියා තියෙනවා. නාගර කියන්නේ මෝරික අකුරු ක්‍රමය තමයි. ඒ නාගර අකුරු කියන එක වචනේ තියෙන්නේ මේ මේ ඒක යම්පි මේ සත්ව ආකාරයෙන් ගත්ත එකක්. ඔව්. පිටව වැඩිද? ඒ සත්වෙන්ගේ ස්වභාවයන් අරගෙන යාදත්තේ සටන් ක්‍රම හොයාගත්තී. සත්තුන්ගේ වඳුරන්ගේ සටන් ක්‍රම ඌ යන්නේ නැහැටි තිම්පන්සිය ගහ ගන්න හැටි අල්ලගෙන මිනිස්සු අල්ලගත්. ඔන්න ඔයගේ මේ සතුන්ගේ එක එක ශබ්ද වලට වෙන චලන. ඒ චලන රටාවල් අල්ලගෙන ගත්තා. ඒක තව තියෙනවා කම්පන රටා. ඒ කාලේ මනසින් දකින්න පුළුවන් ඇති මේ කම්පන රටාවට චලන දැක්ක හැකි. ඇති වෙන චලන. ඔව්. අන්න ඒකයි. ඉතින් ඒතරේ මූලික අවස්ථාවේදී කම්පන චලන තියෙනවා. ර ර ර ර කියනකොට වැටෙනවා රයන්න.
ආ.
ඒ රයන්න කියන්නේ අද රයන්න නෙමෙයි. අර ඉරි රයන්න. ප ප ප ප ප කියාගෙන යනකොට රක් ගාලා හැරයක් වැටෙනවා. ඔව් අන්න ඒකයි. එනවා එනවා. දැන් සමාධි සමාධිලා ඉන්නකොට මේ ඕවා කියනවා හරියට. ඒ චලන යනවා. තව ඉතින් දියුණු වෙන්න ඕනේ මොකද ගියේ කියලා වල්ලා ගන්න. ඒ කියන්නේ ගති රුව ගියේ. ඒ ගති රුව හොයාගන්න බැරි වුණා මොකද්ද කියලා බය වෙනවා සමහර ලාවට. හැමතැනම දලියනවා. හැමතැනම අකුරු. ඔයගෙ මේ විවිධ දේවල් එනවා. හොයන්න බැහැ ඒ කොහොම ගති රුව. ඒව තමයි වේදාති විදි අකුරු නාගවල. ඔක හරියට මේ මනස සමතුලිත වෙලා මේ සමාධි හොඳට කම්පණ නැතුව හිටියට පස්සේ බාහිර ආපදා නැතුව ඌව අරගෙන තමයි මේ ඒ කාලේ නාගර දිව්වේ හදලා දුන්නේ.
වටාකුරු ශාස්ත්‍රයේ මෑත්
කාලේ ඉතාලේ අවුරුදු 1000කට මෙයා. ඔව්. මේ තිබුණ බාට ලකුණක් නැහැ නේ වටාකුරු. ওই තියා. කිසිම සෙල්ලිපියක නැහැ. කියන්නේ ඉතින් නාගර අක්ෂර කියන එක තිබුණා. බ්‍රාහ්මී අක්ෂර කිව්වේ ඔවට. මේ බ්‍රාහ්මී අක්ෂර වලින් තියෙන සෙල්ලිපි මිසක් වටාකුරු සෙල්ලිපි දෙන්නේ මේ අවුරුදු 1000ක මෙයා. බලපන්න ඔය ඇති වුණා. ඒ කියන්නේ අවුරුදු 6000 විතර එහා. කොච්චර කල්ද? මහා කාල කුලති කියන අය හිටියේ කොච්චර කාලද? ඒ කාවන රජුගේ කාලේ. ඔව් වාක් ඈත කාලේ ඉඳන්. ඉතිවර පුරේ. ඉතින් ඒගොල්ලෝ සංස්කෘත භාෂාව සංස්කෘත හදාගත්තනේ ඊට පස්සේ. ඒ අනුසාරයෙන් හදව භාෂාවනේ. වලින් ආවේ නාගර. ඉතින් ඍෂිවරුන්ගේ භාෂාව නාගර. බවුණන්ගේ භාෂාව සංස්කෘත. ඒ මෙහෙමයි. හෙළ භාෂාව කියන එක හරියටම ගන්න අමාරුයි. එහෙනම් මේ සිවිපිලිස් ව්‍යාපාර උපරිමයෙන් නැගුණ බලේ ඉන්න ඕනේ. එහෙම වුණාම තමයි උන්වහන්සේලා හෙළ භාෂින් කතා කරන්න හැකියාව ලබන්නේ. ඊට පස්සේ උන්වහන්සේලාගේ නිතර භාවිතාව හෙළ භාෂා වෙනවා. ඒ ඇසුරු කරන උපාසක උපාසිකාව ඒ භාෂාවට පුරුදු වෙනවා. ඔව්
අවස්ථාවේ
ගතිය සම්බන්ධ කරලා කතා කරනවා. ඔව් දැන් මේ වගේ කාලයක ඒ තරම් සුද්ධ වෙයි කියලා කියන්න අමාරුයි. මොකද හැදුනා වුණත් අර අවාරේ නම්බ වාගේ. දැන් මේ කාලේ රාතන් වහන්සේලා පහළ වුණත් අර වගේ වෙහි වහින්න එන්න අමාරුයි. බොහොම කලාතුරකින් තිය දෙනෙක් ඒ ආවත් මේ ඉන්න මේ සමාජයේ අද බුදුහාමුදුරුවෝ ආවත් එහෙම කිසි කතාවක් නෑ පන්නනවා. මේ ඉන්න කට්ටිය එකතු වෙලා. කතා කරන්න දෙයක් නෑ. මේ ධර්මයේ විනාශ කරන්න එකේ කාවා කියලා. කොහෙද ඉන්නේ තාපසේ කියලා. ඒ මානසිකත්වය එහෙමමයි. අද ඔය කියන தත්ත්වයේ දෘෂ්ටිනේ ඔක්කොම බුදුරන් වහන්සේ දැක්කත් මේ විරුද්ධ වෙනවා. ඔය පිළිමයන්දර. දීවමානව දැක්කොත් එන සම්පූර්ණ විරුද්ධයි. කොහෙද යන්නේ මේ බවුණේ කැදිරේට බුද්ධාව විනාශ කරන්න ඇවිදින් කියයි. ඒ தත්ත්වයේ උදාරෙන්නේ. ඉතින් රාතන් වහන්සේ නම කද පහළුණා කිව්වොත් එහෙම. කිරිම බයිනවා. අපරාධ අපාගත වෙනවා. එච්චරයි වෙන්නේ. ඒ කවදාවත් මේ මේ එදා කිව්වත් අද කියන්නේ නැහැ තමා. කිව්ව කී දෙනේ විනාශයි. ආ කතා කරන්න දෙයක් නැහැ. ඒක වෙනවා. ඒසයි තින් අද ඉතින් අර සිව් පිළිසෙම් බියාපත් අවිඥාලාභී මහරත් බලෙන් දෙන මහා පොළොව හරි හොල්ලලා පෙන්නන්න. ඒ සියලු හැකියාව. එහෙම
තිබුණොත්
ඔව් එහෙම වුණොත් මේ යම් කිසි විදියක මේ විතර යමක් කරලා පෙන්නන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ දෙවිනි කරන්න බැරි
වෙනවානේ.
අර සූර්යා පහ පිළාවට කණා වේදිරට වෙච්ච කාන් ඉතුරු වෙනවා. ඒවත් වෙයිද නැවෙයිද කියන්නේ නැහැ වෙන්නත් ඉඩ තියෙනවා. ඒවා ඉතින් කියන්න බැහැ. මොකද මේ කාලේ මාර පාක්ෂික බලවේග ඒ බදුවයි සම්පූර්ණ හිරගෙන උපරිමයට හිර කරලා ඉන්නේ. ඒ කියන්නේ දන්නවා මේක පැනනොත් මොකද නෑ අර මිසයිල් එක ගැහුවා වගේ කියලා. පුපුරලා ගියොත් හැමදෙනාම යනවා ආයි මාර පාක්ෂිකයන්ගේ තැන කැඩිලා ගිහිල්ලා. ඒකින් නම් රකින්නවා. ආයි දෙන්න නම් එපා කියන එකේමයි ඉන්නේ. ඊට නම් දෙන්න එපා. වහා මනස බලලා. ඉර දෙන්න එපා නැගින්න. ඉතින් ඒක අදයියේ නෙමෙයි මාර පාක්ෂික ඒ කාලේ 2500 ඉතරය ඇත නෙමෙයි. ඒ බුදුරන් වහන්සේලා වෙච්ච සිද්ධිය එන හැටි ඔක්කොම දන්නවා. දැනගෙන ඔක්කොම රකින්නවා. රකින්න පුළුවන් තරම් රකින්නවා. අන්න ඒක ඒ දවස් ගානේ සුළු කාලයක් නේ. ඉතින් ඒගොල්ලෝ ඕන තරම් ඉන්නවා කෝටි ප්‍රකෝටි අනන්ත ඉන්නවා මේ දස බිම්බරක් මාර සේනාව. මේ මහ පොළොවේ බර 10ක්. බිම්බර 10ක්. දස එනි කොයි ගියේ ගියා වුණාට මේ බැරිකවට යනවා නොගිහින් බැරිකවට අන්න ඒකයි ඒ නිසා යනවා මිසක් මේ නැතුව දාලා යනවා නෙමෙයි ඉත 7 අවුරුද්දක් පස්සේ ආවා නේද ඊට පස්සේ ඇවිදිලා බැරිම තැන නිකන් හිටියේ. ඔව් අන්තිම ඉතනතාවනේ අවසාන. අතරියම නැහැ. ඒකයි. දැන් ඉතන රහතන් වහන්සේලා පස්සේ ඔච්චර ආවද? මොගල මහ රහතන් බඩ රසින් ගියේ අන්තිමට. ඉතින් අතරින් නැහැ ලේසි. අන්නේ බලනවා කොච්චර හරි බලනවා. දැන් ඔය අන්දවණේ කියන එකේදී භික්ෂුණීන් වහන්සේ රහත් තෙරණින් වහන්සේලාට කොච්චර පෙනීහිලා ඉඳන් මේ කතා කරලා තියෙනවා විවිධ කතා කියලා. කාමයන් පොළඹවන්න කතා කියලා තියෙනවා මේ විනිස් විශ්ව මාගෙන ඉදලා කියා තියෙනවා. බය ගන්නලා තියෙනවා. කොච්චර කරලා තියෙනවද? ඒ කාලේදී ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටනේ. ඒගොල්ලෝ අරිහත් පදයට පත් වෙලා හිටපු ගැඹුරට හිටපු අය අවිඥා බල ලාභීන් හින්දා බය කරන්න කම්පා කරන්න බැරි වුණා. නෝ කරන්න පුළුවන් ඔක්කොම කරලා තියෙනවා. ඉතින් මේ කාලේ නිකන් ඉන්නේ නැහැ. ඉතෙල්ලන් නෙමෙයි ඉතින් හරි අමාරුයි. මොක කාගේ පිළිසනද දැන්? කවදා හරි පාරමිතා ගුණයක් ඇවිදලා හිටන් මේ පැත්තකින් හැංගිලා ඇවිදලා මතු වුණොත් මිසක් මේ ආයි ඉල්ල ඉල්ල ගන්න එකක්වත් නැහැ. කාගේ පිළිසනද කියන්නේ? අන්නේ ඒකයි. ඒ කාලේ උනාතිගේ ආශිර්වාදය තියෙනවා. ඉතින් කියනකොට වෙනවා. ශක්තිය තියෙනවා. දැන් ඉතින් අර පාරමිතා පුරව කෙනෙක්ගේ ශක්තියක් નિરાයාසයෙන් මතු වෙන්නේ නැද්ද? નિરાයාසයෙන් කියන්නේ මේ දන්නේ එයාවත් තව බුදුරන් වහන්සේ දන්නේ නැහැ මම මතු බුදු වෙනා මේ රත්තරී උඩුගම් බලා ආවා කියලා දැන් මෙහෙට බුදු වෙනවා කියලා දන්නේ නැහැ නේ ඔච්චර පුරාගෙන ඇවිදilla අනික දැන් දන්නවද මිනිස් ඒකනේ කියන්නේ අද මේ ශ්‍රාවකී කියන එහෙම වාසනාවක් හම්බෙලා තියෙනවා කියලා ඒ ශ්‍රාවකයා දන්නවද දන්නේ නැහැ වෙනකම් ඒ වුණොත් කියයි ඊට පස්සේ මෙහෙම මේමයි ඔව් වුණේ දිදී මේක ඔක්කොම කියයි ඔව් ක්‍රමයේ ඔබයි